साधु साधु। साधु देदास विश्ववासरे पलवेनी मासे विसी अटवेनिदा भावना वेलसटहन पिन्वत्नी සසර තියෙන්නේ මේ මොහොතේ සසරින් ගැලවීම සඳහා තමයි මේ උත්සාහ කරන්නේ. සසර කියන්නේ මොකන්ද? තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට ගත්තොත් සිත. ඒකවල සිතෙන් ගැලවීම තමයි සසරින් ගැලවීම. ඒ සිත තුලම තමයි උපාදාන ශක්ති පංච උපාදාන උපාදානයේ සිදුවන ආකාර විෂමතා මොනෝද අපි උපාදාන කරන්නේ රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන සංකාර උපාදාන විඥාන උපාදාන කියන මෙන්න මේ පහ තමයි කරන්නේ මොනෝද මේ උපාදාන කියලා කියන්නේ මම මගේ ආත්මය එහෙම තමයි ඒක රැස් වෙන්නේ එහෙම නේද ජීවිතය අත්දැකීමෙන් මම මගේ ආත්මය කියලා ඒක පැටළුණාට පස්සේ ඒක දුරස්ථ දෙයක් හැටියට දකින්න ඇති නිසා ඒ රූපය තුල ඒ වේදනාව තුල යම් කිසි පසුබිමක් තියනවද ලෝභ ද්වේෂ මෝහ හෝ අලෝභ ද්වේෂ මෝහ කියන පසුබිමක් තියනවාද ඒ පසුබිම භුක්ති විඳින්න සිද්ධ වෙනවා කොයි විදියටද මම මගේ ආත්මය කියන න්‍යාය තුල එහෙම නේද ජීවිතේ වින්නේ ලාභය ලැබුණ වෙලාවේදී මම මගේ ආත්මය කියන තැන ඉඳලා ලාභය ගැන සතුටු වුණා අලාභය ඇති වුණු වෙලාවේදී මම මගේ ආත්මය කියලා අලාභය ගැන වේදනාවට පත් වුණා. කීර්ති ප්‍රශංසා ලැබෙන මොහොතේදී මම මගේ ආත්මය කියන තැන ඉඳලා සතුටු වුණා. අපකීර්ති අප්‍රශංසා ලැබෙනකොට ඒව පිළිබඳව දුක් වුණා. මේක සාමාන්‍යයෙන් බාහිරින් නෙමෙයි මේක හොයන්න තියෙන තමන්ගේ ගැඹුරු සිතෙන් අවසාන සිතෙන් චුති සිත බවට පත් වෙන සිත තියෙන්නේ බොහොම ගැඹුරු තැනක අව්‍යාජ සිතක් වෙන්න තුනේ ඒක රඟපාන සිත නෙමෙයි අපි මිනිස්සු ලෝකේ රඟපාන සිතකුත් තියෙනවානේ හිතේ මොනවද ගුණා හිනා වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නවා බනින්න හිතුණත් හොඳ කියන වෙලාවල් තියෙනවා හිත යට තියෙන දේ හරි අමුතුයි එක එක්කෙනාගේ අන්න ඒක එළියට ගන්න එක තමයි වැදගත් එනිසා තුන් සිත තුන් ආකාරයකට වැඩ කරන උදවියත් ඉන්න පුළුවන්. හැබැයි අර අවසාන චිත්තය පවිත්‍ර වෙන්න ඕන පිරිසිදු වෙන්න ඕන. ඒ කියන්නේ පින්නතුනි ගැඹුරුම සිත අවසාන චුති සිත බවට පරිවර්තනය වෙන සිත. එහෙම නැත්නම් අපි කියන්නේ ඒකට හදපතුලෙන්ම කියලානේ. හදපතුලෙන්ම අපි සුබ පතනවා කියලා කියන්නේ තන ඒ අවස්ථාවවලට ඒකෙන් අදහස් වෙනවා උඩිනුත් සුබපතන ස්වභාවයක් තියෙනවා කියලා සමහර වෙලාවට හද පතුලෙන්ම සුබපතනවා කියලා පතුලේ වෙන එකක් උඩ වෙන එකක් තියෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කොහොම වෙතත් අපි මේ වචනේ භාවිතා කරනවා හද පතුලෙන්ම. කියන්නේ පතුලේ තියෙන දේ වැදගත්. එනිසා ඔබත් බලන්න මේ මොහොතේ පතුලේ මොනවද තියෙන්නේ කියලා. මොනවද පතුලේ තියෙන්නේ? ගැව්වොත් ගානවා, මැරුවොත් මරනවා, අලාභ කළොත් අලාභ කරනවා, හිරිහැර කළොත් හිරිහැර කරනවා, අවස්ථාවක් ලැබුණොත් හොරගම් කරනවා. එහෙම දේවල් තියෙනවද? කාටවත් හිරිහැරයක්, වරදක්, වංචාවක්, බොරුවක් කරන්න සංකල්ප එහෙම තියෙනවද? දැන් ඔය හිතෙන් අහලා බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. ඔබ ටිකක් පාළු පාරක යනවා. ඔබේ අවංක හිත කොතනද තියෙන්නේ කියලා කියන අවංක කියන්නේ තාම පැහැදිලි සිත ඇත්තට මොනව කරයිද කියලා කියන්න මේ උත්තරේට. තාම ඒ චිත්‍රය ඔබ මවලා බලලා ඇත්තටම හිත ක්‍රියාත්මක වෙන විදිය කියන්න බලන්න. ඔන්න වැටිලා තියෙනවා. අපි මුදල් වලින් මේක අපි ගණන් හදමුකෝ. අපි හිතමු ඔව් ඔන්න 5000 කොළ වලින් ලක්ෂ 10ක් පාරි වැටිලා තියෙනවා. කාගෙන් හරි බැංකුවකින් සල්ලි ගෙනෙන එකක් වාග වැටිලා. කවුරුත් නැහැ පාරේ. දකින්න කෙනෙකුත් නැහැ. දැන් ඔබ ඇඳගත්තා ඒක. දැන් බෑග් එකේ දාගත්තා. ඉතින් මේකට නිකන් තියලා යන්න බෑනේ. දැන් ඔබ මොන වගේ දෙයක් මේ 10ට කරන්න කල්පනා කරනවද? මේ සැරේ බලන්න දැන් හිත මොනවද කියන්නේ කියලා බලන්න. දැන් අවුලගෙන බෑග් එකේ දාගෙන යන ගම. දැන් වඩාත් උචිත මොකද්ද දැන් මේක? දැන් මේකට ඔයාගේ account එකට ළඟම තියෙන බැංකුවට දානවා එයාගේ account එකට. ඊළඟට ආයෙත් නැති නිසා අරගන්න නැති. එතකොට අවසාන නිකම් මුදලක් පාරේ වැස්සට තෙමිලා මේ වෙලා ගියොත් එහෙම එකත් අපරාධනේ. ඒ නිසා මට අයිති නැති නිසා අරගන්නේ නෑ. ඕනේ නෑ ඒක අපිට අදාළ ගන්න මේ කියලා යනවා. හරි ඒත් විවිධ උත්තරනේ. හරි ඊළඟට එතකොට ඒක ගන්නේ නැද්ද? අවශ්‍ය නෑ කියලා දාලා යනවා. බලන්න ඕන දාලා තියලා. ඊළඟට මොකද කියන්නේ? ඈ ගන්නෙ නැහැ. ඇයි ගන්න නැත්තේ? ඉතින් ඔබ අරගෙන ගිහිල්ලා මේ අයිතිකාරයෙක් වෙල දුන්නාම මොකද වෙන්නේ? නැත්නම් අයිතිකාරයෙක් වෙනකන් තමන් ඒක රැකගත්තාම මොකද වෙන්නේ? ඈ අපි මාන්තේ මොකද කරන්නේ? ඈ හවසදා වෙන්නේ නැහැ. බොරුද කියන්නේ? එහෙනම් අපි මුදල් වෙනින් කොච්චර මහන්සි වෙනවද, කැප වෙනවද නේද? සෑහෙන දුක් විඳිනවා. ආ හරියට ඉතුරු කරන්න ගියාම වසරකට ඉතුරු කරගන්න බෑ. වැරි ගානක්. ඈ ඔය ඇත්තටම හිත ඇතුළෙම තියෙන ස්වභාවයද ඇත්තටම ඔය විදියටද ක්‍රියා කරන්නේ? තමයි අවංකව අපේ මහත්තයා නම් කිව්වා වැඩි. ආ මං ගිහලා බැංකුවේ දානවා මගේ account එකේ. අයිතිකාරයෙක් හම්බුනොත් මං දන්නේ මං දැක්කේ නෑ කියලා. ඒක තමයි අවංකවම ගතිය. සාමාන්‍ය ගතිය, සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණේ ඒක තමයි. දැන් අර බුදුහාමුදුරුවන්ගේ සමයේදී ආනන්ද හාමුදුරුවන්ට පෙන්වුවනේ අර සංකහවණු මල්ලක් තිබිලා ආනන්දය දැක්කෙහිද සරපයා කියලා ඇහුවනේ. එතකොට බුදුහාමුදුරන්ට ඒ ආනන්දහාමුදුරන්ට ඕක එච්චර තේරුන්නේ මේ. ඊට පස්සේ ගියා බලන්න මේ වචනේ. හැබැයි එක්කම මේ ගොවියෙක් හිටියයි, ගොවියා ඕක අරගත්තා. අරගෙන ඕක තියාගෙන ඉන්නකොට රාජපුරුෂයෝ ඇවිල්ලා හොරා මෙයාගේ අල්ලගත්තා. අල්ලගත්ත වෙලාවේ දැන් දංගෙඩියට ගෙනියන ගමන් කියවන මේ වචනේ, බුදුහාමුදුරු කියපු වචනේ මොකන්ද? දැක්කේද සර්පයා? අයියෙන් කී කියා යනකොට මිනිස්සු ඇහුවා මොකද්ද ඔය වචනේ කියලා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ කියපු වචනේ මේ, මේක සර්පෙක් කියලා කිව්වා මට මෙහෙමයි කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ තෙස දෙඳුවට පස්සේ මිනිස්සයාව නිදහස් කරා. මේ තමන්ගේ සිත ඇත්තටම වැඩ කරන විදිහ සොයා ගන්නට ඕන. අවසාන චිත්තේ කොහොමද වැඩ කරන්නේ කියලා. හාමුදුරු පොල්ලක් අරන් ගැහුවොත් කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. පිටිපස්ස හැරෙන්න කියලා දෑත බදලා දෙනවා දෝංගාල පොල්ලකින්. මාත්‍යා මොකද කරන්නේ කියලා බලන්න. හිතර බලලා නිකම්ම ගැහුවා. නිකම් ගැහුවා කියලා හවු කියන්නේ මට හිතුන මං ගැහුවා. කාරණා නැහැ, මොකුත් නැහැ. ගානෝ මොකද ගැහුවේ හැමදෙරම මට? මන් දන්නේ නැහැ, මට හිතුන මං ගැහුවා. ඒ ඇහුවාම කිව්වොත් මට හිතුණ මං ගැහුවා කියලා.
එතකොට කියනවා ඉතින් කල්යාණික ගහපෙන් ගන්න හිතන්න දෙයක්
නැහැ කියලා. ඈ තායිගා කදින්න කලින් දුවරම පස්සට බලා. ඔව්, ඇඟට රිදේ හිතට රිදෙන එකක් නැහැ. හැමෝගෙම කොහොමද කියලා බලන්න. මේ උපකල්පනය කරලා බලන්න නිකන් ඉන්න ගමන්. ඊට පස්සේ සිත ඒවෙන් පරිපූර්ණ වෙනවා. දැන් මම ගිහි කාලේදී මේ ලෞකික ශාස්ත්‍රයන්වල හිත යොදවල බැලුවා. මේ කියලා. දැන් හිතෙන්ම කසාද බැඳලත් බැලුවා. කසාද බැඳලා ඔන්න ළමයි හදනවා. ඒගොල්ලෝ දියුණු කරලා වයසට ගිහිල්ලා අවසානේ මහලු නිවාසවල එහෙම ඉන්නවා. ඒවත් ඔක්කොම ළමයි රටවල්වල, කැනඩාවේ, ඇමරිකාවේ, ජපානේ, ඒ රටවල්වල ඉන්න අම්මයි තාත්තයි ඔය මහලු නිවාසේ ඉන්න. ඒක දැනේ ඒ මට්ටමට හිත යවන්න ඕන. එහෙම නැත්නම් අර තමන්ට ආස හිතෙනවා නම් ලොකුම ගොඩනැගිල්ල අයිතිකාරය වෙන්න හිතෙනවා නම් එතකොට එයා එහෙම හදන ගොඩනැගිල්ල හිතෙන්. වසර කීයද? වසර 65ක් 70ක් විතර වෙනකොට හදනවා මේ මනුස්සයා ඒක. එතකොට කොහොමද ඊළඟට ජීවිතේ තව ගත වෙන්නේ කියලා මේ උපකල්පනය කරනවා. මේව තමයි විදර්ශනා, විමසා බැලීම. එයා විමසා බලලා ඉන්දකට ගිහිල්ලා ඉන්දකේ උත්තරේ මොකද්ද බලනවා. ඒ උත්තරේ සක්සස්ද, සම්පූර්ණද, පරිපූර්ණද කියලා බලනවා. ඒකෙන් ඔබ සෑහීමටපත් වෙනවද, අර පච්චාස්ථාප වෙනවද කියලා බලනවා. එහෙම වෙනවා නම්, දුකටපත් වෙනවා නම් ඒ මග ගිහිල්ලා වැඩක් නෑ. ඉන්දිකේ දුකටපත් වෙන මාර්ගයක ගිහිල්ලා වැඩක් නෑ. මන්න එහෙම හිතන්න ඕන දෙකින් දෙකට. ඔය පොල්ලෙන් ගැහුවාම නෙමේ අපේ මිනිස්සුන්ට දානට වැඩි නැති වුණාම හාමුදුරුවොත් එක්ක ඕ වලියක් ඇද ගන්නවා. අපේ දානට වැඩි නෑ කියලා. හරි ආවේගශීලී. දැන් මෙහෙ අය නැති වුණාට ඔය පන්සල්වල හරේ මෙහෙ හරි මේ රණ්ඩු සරුවල් තියෙන පොඩි පොඩි දේවල් වලට පවා හරියට මේ ඇදකුදු කියාගෙන කේලම් කියාගෙන කපාගෙන කොටාගෙන ඉන්නේ. යක්කුත් එක්ක ඉන්න ඕන යක්කු විදියට කියලා ඉතින් හාමුදුරුවරුත් ඒ විදියටම හැදිලා තියෙන්නේ. මම මේට කලින් අහලා තියෙනවා බුදුන් නොබුදුන් කියන්න, දහම් නොදහම් කියලා කියන්න, සඟුන් නොසඟුන් කියලා කියන්න. තමන්ම හිතෙන් අහලා බලන්න ඕන තමන්ට කීයක් දුන්නොත් කීයක් දුන්නොත් කීයක් දුන්නොත් කීයක් දුන්නොත් ඒක කරනවද කියලා. තේරුණානේ? නමුත් ඉතාම දුප්පත් දහම දන්නේ නැති ඔය ග්‍රාමීය කෙනෙකුට නම් ටකරංකොලට හිගි ඔව් පොඩි පොඩි සිවිඳි කොට්ට පහයි ඔව් මොනවා හරි දෙකයි දුන්න ගමන් බුදුන් නොබුදුන් කියලා එළියට දාලා දහම් නොදහම් කියලා පැත්තකට දාලා පුච්චල දාලා එහෙම නැත්තම් සඟුන් නොසඟුන් කියලා නොදකින් කියලා ඉන්න පිරිස් ලංකාවේ නැද්ද? ඉන්නවා. එතකොට තමන්ගේ අවබෝධයේ ශක්තියේ තරමට තමයි ඒක තියෙන්නේ. එතකොට පින්නතුනේ මේ නිවන් දැක්ක උදවිය නිවන් දැක්ක ඉතාම දුගී මිනිස්සෙක් හිටියා බුද්ධ කාලයේදී. ඉතාම අසරණ හිඟන මිනිස්සෙක්. මේ හිඟන මිනිස්සයට දේවතාවෙක් ඇවිල්ලා කිව්වා ඔයාට රජගම් දෙන්නම්, සිටු මාලිගාවක් හදලා දෙන්නම්, මෙච්චර කහවණු කහවණු දෙන්නම් කියලා වැඩි කළා කෝටි ගණන් වලට. ඔබ බුදුන් නොබුදුන් කියන්න, දහම් නොදහම් කියන්න, සඟුන් නොසඟුන් කියන්න කියලා ඉල්ලීමක් කළා මේ හිඟන මිනිස්සයාගෙන්. යාචකයෙක්නේ හිඟන මිනිස්සයා. මොකද කිව්වේ? මට මුළු ලෝකෙම දුන්නත් මං ඒක කියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඒ දේවතාව ගිහිල්ලා බුදුහාමුදුරන්ට සැලකලා ස්වාමීනි ඔබ වහන්සේ කෙරෙහි ඒ අවබෝධයෙන් පැහැදෙන ශ්‍රාවකයා තුළ ඇති ශ්‍රද්ධාව ආශ්චර්යයි, පුදුමයි. ඒක පුදුම සහගත දෙයක්. ඒක වෙන ආගමක දකින්නට නැති දෙයක්. ඔවුන් මුළු ලෝකෙම දුන්නත් බුදුන් නොබුදුන් කියන්නේ, දහම් නොදහම් කියන්නේ. ඒ කියන්නේ දැඩි බව නෙමෙයි පින්නතුනේ. වෙන ඒවායේ තියෙන දැඩි බවනේ ද්වේෂයෙන්. මේක දැඩි බව නෙමෙයි, අවබෝධයෙන්. එකක් භෞතික දේවල් ඇති වටිනාකම නැති හේතුවෙන්. භෞතික දේවල් මගේ කියලා කාටවත් අල්ලගන්න බැරි බව දන්නවනේ. කාටවත් අල්ලගන්න බැරි බව දන්නවා. ඒ දන්නා හේතුවෙන් එකක් ධර්මයේ තුල තියෙන අවබෝධය, අනිත් එක බාහිර වස්තු පිළිබඳව කෑදරකම ඇලීමක් නැතිකම. ඒක එච්චර වටින්නේ නැහැ. ඒක යහපත් ලෙස ලැබෙනවා නම් කමක් නැහැ, අයහපත් ලෙස නම් අවශ්‍ය කරන්නේ නැහැ. යහපත් ප්‍රතිපදාවකින් ඒක ලැබුණොත් ලෙස වැඩක් නැහැ. ඒකනේ බුදුදහම ගරහලා දෙන දෙයක් ගන්නෙ නැත්තේ. දැන් බුදුහාමුදුරන්ට ගරහලා බින්ද පාසේ බෙදුවාම වැළඳුවද නැහැ. ඒක ගිහිල්ලා වතුරට හලන්න කිව්වා. ඒක එහෙම තමයි පින්නතුනේ. එහෙම ගරහලා ගන්න දෙයක් ගන්නෙ නැහැ. එහෙම ගන්නෙ නැහැ. මේක හරි අභිමානවත් පැවැත්මක් ඇති කරගන්න පුළුවන් හොඳ සාසනික ප්‍රතිපදාවක්, හොඳ නිවැරදි පෞරුෂයක් තියෙන හොඳ පෞරුෂයකින් යුක්තව පවතින දහමක්. ඒ සියල්ල අපිට හදලා දුන්නේ, මඟ පෙන්වුවේ ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. මේ මහ පොළොව තුළ සිටින ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බුද්ධෝ සුරියෝ තමෝනුදෝ. බුදුරජාණන් වහන්සේ හිරු මඩල වාගේ ආලෝකයේ සලසන්නේ. තව නැත්තේ නෑ අනිත් ශාස්ත්‍රවරු ඉන්නෝ හඳ මඩල වාගේ, තරු කැට වාගේ අය ඉන්නෝ. පොඩි ආලෝකයක් දෙනවා. නමුත් ඒ ආලෝකෙන් මනුස්සයෙකුට පාරේ ඇවිදගෙන යන්න බෑ. බුදුහාමුදුරු හිරු මඩල වාගේ මනුෂ්‍යයන් අතර හිරු. මේ හැම දෙයක්ම දැන වදාරලා අපිට තියෙනවා අඩු නැතුව. අපිත් ඒවත් දැනුමෙන් විතරක් ගන්න. ප්‍රච්චත්තම් වේදි තබ්බූ විඤ්ඤෝ හිතී කියන බුදුබණ පදයට අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන අත්තිනින්න ඕන, රස විඳින්න ඕන. ධර්මය කියන්නේ රස විඳින්න තියෙන දෙයක්. ධර්මයේ රස විඳින්න පුළුවන්. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. එක එක රසයන් තියෙන ඒ රසයන් අතර ධර්ම රසය දිනනවා. ධර්ම රසය දිනනවා. ධර්ම රසය දිනනවා. ඒ ධර්ම රසය දිනන්න හිත ධර්මානුකූල කරගන්න ඕන. හිත දැහැමි කරගත්තාම තියෙන රසය, හිත පිනට යොමු කළාම තියෙන රසය, හිත සාධාරණ තැනට ගත්තාම තියෙන රසය, හිත යුක්ති සහගත තැනට ගත්තාම තියෙන රසයට කියනවා සබ්බ රසෝ ඔන්න හරි ධම්ම රසෝ කියලා. තමන්ගේ හිත තමන් හදාගන්න ඕන. දැන් පිටින් බනහන එක නම් සෑහෙන්න තියෙනවා ලංකාවේ. ඇතුලෙන් බන පිළිපදින එක, ඇතුලෙන් හිත හදාගන්න එක එතෙන්ට කාටවත් පේන්නේ නෑනේ. කය හැදුවොත් පේනවා. කයේ සුදු රෙද්දක් පෙරෙවුවොත් පේනවා. හිස බෑවොත් පේනවා. හිමින් ඇවිදිනකොට පේනවා. මවාපාල හොඳ වචන ඕනනම් කතා කරන්න පුළුවන්. මේ බලන්න අපේ සංවරය කියලා නේද? එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බලන්න මේ අපේ හැදියාව. අපි හු කියනවා දනිත් අයට කියලා කියන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ එහෙම පෙන්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරි පඤ්චසී. බුදුහාමුදුරු කිසි වෙලාවක මේ ඇඳුම් ජටාවන් වලින් ඇඳුමේ පාටෙන් පිරිසුදුකම අපිරිසුදුකම පෙන්වෙන්නේ නැහැ. නිර්වස්ත්‍රව සිටියත් ඒක පිරිසුදුකම අපිරිසුදුකමේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් නිර්වස්ත්‍රව වගේනේ හිටියේ දාරු චීවර, දර කෑලි දෙකක් තුනක්, මේ පතු පතුරු කෑලි දෙක තුනක් ඇඟේ ඉල්ලන් ඉන්න මිනිස්සෙක් වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා කියලා කියන්න අමාරුනේ. ධාරු චීවර, දර ඇඳුමක් තිබුණු කෙනෙක් හිතන්නකො පින්නතුනේ මොනතරම් දරිද්‍රතාවයක්, මොනතරම් අගහිඟකම් වලින් යුක්ත ලෝකයක්ද ඒ කාලේ තිබුණේ කියලා. ඇඳුමක් කියන්නේ හොරකම් කරන දෙයක්, මංකොල්ල කන දෙයක්. ඒ කාලේ පාරේ ඉන්න මනුස්සගේ පැනල සලු හොරකම් කර යන හොරු. ඇඳුම වටිනෝ. අද ලෝකයේ ශාස්ත්‍රීක වෙලා බුදුහාමුදුරුන් දේශනා කරන ලෝක විනාශ කිට්ටු වෙනකොට මිනිස්සුන්ට සිතූ පැතූ දේ හැම දෙයක්ම ලැබෙනවලු. දැන් ලැබිලා තියෙන්නේ ඇඳුම් පැළඳුම්, යාන වාහන, විදුලි පංකා, සීත කරන AC ඔක්කොම තියෙනවා. දැන් ගුවන් යාන හැමදේම මිනිස්සු ළඟා කරගෙන තියෙනවා. අනේ කයි ඕන. එහෙම නැත්තම් වෙනත් සත්ව වර්ගයේ රොබෝ යන්ත්‍රයක් බවට පත් වෙනවා. සාධාරණ විදියට හිතන්න, කල්පනා කරන්න, කටයුතු කරන්න පුරුදු වෙන්නේ නැති වුණා. සාධාරණ තැන ගන්න පින්නතුනේ. දැන් නීතියානුකූල කෙනා නම් සාධාරණ බව ගන්න නීතිය දිහා බලලා කියනවනේ. එතකොට පුජ්‍යල සාධාරණත්වය කල්පනා කරන්නේ පුජ්‍යලයාට අනුගත වෙලා. අපි දහමට අනුගත වෙලා. දහම තියෙන්නේ කොතනද? පොතේද? අත්ථූපනායක ධර්ම තමන් උපමා කරගන්න. එතකොට එතන දහම තියෙනවා. මේ වගේ දෙයක්, මේ වගේ දෙයකදී මේ වගේ රිටර්න් එකක් මට මමත් කැමති වෙනවද? තමන් ලබන්න කැමති දේ මන් අයට දෙන්න, තමන් ලබන්නට අකමැති දේ අන් අයට නොදෙන්න. තමාට මෙහෙම වෙනවට කැමතිද? ඔන්න ඕක තමයි පින්නතුනි රහතන් වහන්සේලාගේ තියෙන ධර්ම න්‍යාය, අත්ූපනායක ධර්ම. තමන් උපමා කරගත්ත ධර්ම න්‍යාය තමයි රහතුන්ට ආර්ය ශ්‍රාවකයන්ට තියෙන්නේ. දැන් කොහෙවත් ගිහිල්ලා බණ අහන්න ඕනේ නැහැ ලොකුවට. මොකද බණ පොත තමන් ළඟ තියෙනවා. බණ ගොඩාක් ඔලුවේ තියාගන්න ඕන නැහැ. බණ පොත තමන් ළඟ තියෙනවා. එතනින්ම පින්නතුනි පැහැදිලිවම කුසල අකුසල ස්වභාවය පේනවා. අර ගැරඩින්ට තලන, අර සර්පය වගේකට තලන පොඩි කුමාරයවරු කීප දෙනෙක් දැකලා බුදුහාමුදුරුවෝ විමසුවෙත් ඒත් එහෙමයි. දැන් ඔබට පහර දුන්නහම කොළු වලින් ගැහුවහම රිදෙනවද? රිදෙනවසා. ඒමෙන්ම මේ සතුන්ට කොළු වලින් දඩු වලින් ගහනකොට රෙදෙනවා කියලා හිතන්න, එහෙම හිතන්න බැරි නම් තිරිසන්. බල්ලෙකුට හිතන්න බෑනේ ඔය තලගොයෙක් කරිමුගේ කරේකේ කල්ලන් හපනකොට ඌට හිතන්න බෑ අනිත් එකාට රෙදෙනවා කියලා නේ. එහෙමනම් අනිත් කෙනාට රෙදෙනවා කියලා හිතන්න බැරි හැම මිනිස්සෙක්ම කවුද? එයා ඒ මිනිස්සයා තිරිසන්. සතේ අඩුම තරම සතෙකුට රිදෙනවා කියලාවත් තේරුම් ගන්න බැරි මනුස්සය තිරිසනේ. එහෙමනම් ගොඩාක් වෙලාවට සත්ව ඝාතනයේ යෙදෙන සියලු දෙනාම ඒක රස කර කර කන අය ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් තිරිසන්. ඊට පොඩ්ඩක් අඩුවෙන් තිරිසන් වෙනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තමයි දේශනා කරේ බොහොම ලස්සනම වචනේ මස් මාංශ අනුභව පිළිබඳව. මස් කන දත් නෙමෙයි අපිට තියෙන්නේ කිව්වා. මොකද දේශනා කරේ මස් කන දත් මේ තියෙන අපිට තියෙන හරට්ට වගේ තියෙන දත් හොඳට චෙක් කරලා බලන්න. හරක්ගේ දත් දැකලා තියෙන ඒ සිස්ටම් එකේ දත් ටිකක් තමයි මිනිස්සෙට තියෙන්නේ. මස් කන දත් නෑ. ඒ නිසා අපි හැදිලා තියෙන්නේ කොළ ගෙඩි වර්ග කන්න හැදිලා තියෙන්නේ. අර රිලව් වාගේ කොළ ගෙඩි කන්න තමයි හැදිලා තියෙන්නේ. අඳුරු වාගේ කොළ ගෙඩි කන්නයි මේ සතා හැදිලා තියෙන්නේ. නමුත් අද ලෝකයේ තිරිසන් ගණයට වැටිලා ඒ කැරපොත්තු හූනු පවා කන්න, කුරුමිණු පවා කන්න පුරුදු වෙච්ච නිසාද ලෝකෙට මහා විනාශයක් පත් වෙමින් තියෙන බුදුහාමුදුරුවෝ අනුමත නොකළ ආහාර පාන දේවල් අනුභව කිරීම හේතුවෙන් මේ මිනිස්සු විශාල පරිහානියකට පත් වෙලා මුළු ලෝකෙම ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් පවතිනවා. ඒ නිසා මිනිසුන් මස්සාන තස්ස වඩන්ති පඤ්ඤා තස්සන වඩති. මිනිසුන්ගේ මස් වැඩෙනෝ පිටින් හොඳට පොෂ් වෙනෝ ඇතුලෙන් පුස් වෙනෝ. එනතුනේ ඥානේ නේ මම ওই හොඳට බලලා තිනෝ මේ එයාපෝට් වල එහෙම ඉන්නකොට එහෙම හොඳට පොෂ් අය යනවනේ. පොෂ් කියාට මේ මිනිස්සු පුස් කියලා මට පස්සේ තේරලා තිබුණා දිනවා. ඒක මූණෙන් පේනවා, කතා බහෙන් පේනවා පුස්. පෙරතේ ඉන්න මිනිස්සු පුස් නැහැ. නම් ඒ තව තියෙන දහමින් ප්‍රයෝජන ගත යුතුයි. අපිට දහමක් තියෙනවා, නිවැරදි කරගන්න පුළුවන් දහමක් තියෙනවා, නිවන් දකින්න පුළුවන් දහමක් තියෙනවා. ඒ දහම් මඟ සෙත් යොමු කළ යුතුයි. හොඳයි, දහමේ සිත් යොමු කිරීම හෙවත් දහමේ සිත පිහිටවීම යනු කවරක්ද? ඒක තේරෙන ආකාරයට කියතොත් අකුසලයෙන් සිත ගලවා ගැනීම. තවත් ඒක ගැඹුරින් ප්‍රකාශ කළොත් අන්තවලින් සිත මුදවා ගැනීම. තවත් ඒක පුළුල් විග්‍රහයකට පත් කළොත් පංච උපාදානස්කන්ධයෙන් සිත මුදවා ගැනීම. කොහොමද සිත මුදවා ගන්නේ? මේ අවිද්‍යා සහගත නිර්මාණය වෙනුවෙන් ඡන්දය, මෝහය, ද්වේෂය, මෝහය ලබා නොදීම තුලින්. නොදී සිටින්නේ කෙසේද? ඡන්දය යථාවබෝධය තුලින්. යථාවබෝධය තුළින් නොදී සිටීමට අවශ්‍ය නැහැ පින්නතුනි. යථාවබෝධය ඇති වෙන තැන දැන් අපි යමකට හොල්මනක් කියලා බය වෙනවා. එළියට බහිද්දි මහත්තයා වැලේ ෂර්ට් එකක් දාලා ඇවිල්ලා එකපාරට දැක්කා සුදු පාට මිනිහෙක් ඉන්නවා. බය වුණා මහත්තයා. ඉතින් ෂර්ට් එක එළියම පන්නලා වැලට දාලා ආවා කියලා දන්නේ නැහනේ. බය වුණා. බය වෙලා ගෙට ගියා. ආයුධ උලයිල කවුද එකෙක් ඉන්නෝ එළිය කියලා ටෝච් එක ගහලා බලනවා. බැලුවට පස්සේ දැන් තවදුරටත් බය තියෙනවද? බය ප්‍රහාණය වෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා පින්නතුනි. අවිද්‍යා සහගත බව නැති වෙනවා. ඒ කරුණෙහි යථාර්ථය දැක්ක කල, ආලෝකය දල්වා පෙන් දැක්ක කල ඒක බබයි නැති. දැන් කවුරු හරි කියාගෙන දැන් ඕක පෙන්වන්න නැතුව ගේ ඇතුලේ ඉඳගෙන කවුරු හරි කියනවා බය නොවී ඉන්න, බය නොවී ඉන්න කියලා. නැහැමයි. අර යාගේ අර සැකීම තියෙනවමයි. දිගටම බයයි. හරි හරි යංකෝ කියලා කරන්න තියෙන හොඳම දේ තමයි එක්කන් ගිහලා ආයෙ පෙන්වන්න ඕන ටෝච් එක දාලා. මේ පෙන්වතුනේ ඔහොම ගිහි කාලෙදි මං ඔහොම බය වීමක් වුණා. මේ බය වීමක් වෙලා කොහමරි කිලෝමීටරයක් විතර එහෙන්. ඉතින් ඊට පස්සේ දැන් ගෙදර ගිහිල්ලත් ඉතින් බයයි. ඩොඩ් 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 ඩොග් ගාලා බපුව ගහනවා. ආයි කර වැඩේ හතට විතර ආයි ටෝච් එකක් අරන් ගියා යන්න. මේ ඉතින් එතන ඒ ඉඳලා තියෙන්නේ මේ හරකෙක් ලැගලා පඹේගේ හරි මොකෙක්ගේ හරි රෙදි කෑල්ලා කුගේ අගේ පැටිසිලා තියෙනවා. ඒකත් එක්ක මේ මිනිහා වැරෙනවා. වැරෙනකොට නිකන් මිනිහෙක් වැරෙනවා වගේ පේන්නේ. ඉතින් ආයෙ ගිහින් බලනකොට ඒක නැති වුණා. එහෙම දේවල් එනවා. තමනුස්සෙකුට ඕම සිද්ධයක් වෙලා තියෙන සොහොන් පිටෙන්නේ හිටියා. තමගේ ගෙදර හීලෑ හරකා. මනුස්සයට හරීම හීලයි. ඉතින් මෙයා එන සුවඳ දැනුණා. හරකා නැකිට නැකිටනකොට මල් වැඩමක් අගේ පැටලුණා. නැගලෙති හීලෑ හරකනේ. ඉතින් ඔයාගේ හවුමාත්‍ය නෙන්නේ. ඉතින් පස්සෙන් ගියා. අසේ යනකොට හවුමාත්‍ය බය වුණා. හවුමාත්‍ය දුවනු හරකත් දුවනු. ඇයි හීලෑ හරකනේ? ඌ ආදරේනේ. අගේ මල් වැඩම තියෙනවා. ඉතින් මේ මනුස්සයා හොඳටම බය වෙලා දුවල දුවල ගිහිල්ලා ගෙදරට පැන්නේ කොහමද? කෙලින්ම දොර කඩාගෙන පැන්න ගියේ ඇතුළට. ඊට පස්සේ දොර කඩාගෙන මෙන්නාම එතරම් නිදාගෙන හිටපු අම්මගේ ඇඟට දොර වැටිලා අම්මර තොල් නටන්න එනවා ඊළඟට. මොකද මේ උනේ කියලා. ඉතින් මිනිස්සෙගේ භීතිය හටගත්තාම යම කනවබෝධයෙන් ඔය තාගේ තත්ත්වයක් ඇති වෙනවා. දැන් මනසටත් ඕකමයි වෙලා තියෙන්නේ. මේ මගේ ආත්මය. මේ කියන්නේ මේ මේ මම කියන හොල්මන. මේක දියුණු කරන්න කෙනෙක්වත්, උසස් කරන්න කෙනෙක්වත්, පහත් කරන්න කෙනෙක්වත්, විභජනය කරන්න කෙනෙක්වත් මෙතන නෑ පින්නතුනේ. මේ සමාජයේ මිනිස්සු උස් වෙන්න බලනවා, නම්බුකාර වෙන්න බලනවා, බල සම්පන්න වෙන්න බලනවා, ධනවත් වෙන්න බලනවා. ගඟට කපන ඉනි, ඕහෝ ගඟදිය රැගෙන යති කියලා තමයි කියන්න වෙන්නේ. ජීවිතය අවසානයේ හැම මිනිස්සෙක්ම කියන කතන්දරේ මොකද? දේශපාලන හරි කළ අවසානේ මොකද්ද කියන්නේ? ගඟට කැපුවෝ ඉනි වාගේ ඇති දෙයක් නැහැ. යාළුවොත් එකයි, මිත්‍රයොත් එකයි, කීර්ති ප්‍රශංසාත් එකයි, මොනවද මේ ජීවිතේ කළේ කියලා හිතෙනවා කියලා කියනවා. ඉතින් ජීවිතේ ගොඩාක් දෙනකොට මෙන්න මේ සංවේගයට පත් වෙන කතන්දරේ කියන්න සිද්ධ වෙනවා. මම මේ වැඩිහිටියන්ගෙන් අහලා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. දැන් අපේ ස්ථානයේ මහන වෙලා හිටියා ලෝය කෙනෙක්. යා හොඳ දක්ෂ ලෝය කෙනෙක් හිටපු ලංකාවේ මේ දරුවෝ තාම ඉහළට ගන්නලා ස්මාර්ට් කරලා අවසානයේ ඉතින් තාත්තා වයසට යනකොට මාන වෙනවා කිව්වම කැමති වුණා. ගෙදර නිදහස්නේ. ඈ ගෙදර නිදහස් වෙන්න. ගල් බුදල් ටිකක් හම්බ වෙනවා, හරි සන්තෝෂයි. මහන වුණා. ඉතින් දැන් මහන වෙලා ඔහේ ඉන්නවා. ඒ හාමුදුරන්ගෙන් ඉතින් මං අහනවා ගිහිල්ලා කොහොමද අපේ හාමුදුරුවෝ ගහපු පදයකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, හීනෙන් ගෑ සබම් වාගේ ඔක්කොම මොනෝද කරේ කියලා හිතෙනවා. අපේ මවාගත්ත ලෝකයක් තුළ මොකද්දෝ ජීවිතයක් ගත කළා තමයි, මොකද්දෝ තමයි, මැරුණා තමයි, දුක් විඳා තමයි කෝ කියලා හිතෙනවා. දැන් ඉතින් වයසට ගිහිල්ලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ආදීනව සංඥාව අපිට ගොඩාක් වැදගත් වෙන්න තුනේ. අර පස්සෙන් ආදී පස්සට ආදීන කෙලෙස් දවාලන්න. මොනවද පස්සට ආදීන කෙලෙස් කියලා කියන්නේ? අපි ඒවට කියමු ධර්මයෙන් කියන්නේ ධර්ම නිවන ආවරණය කරන, නිවන වහන, නිවනට මඟ අහුරන, පස්සට අදින මොනවද? පංච නීවරණ. හොඳට බලන්න පංච නීවරණ වලින් එකක් තියෙනවද ඔබ ළඟ කියලා? උද්දච්චකම තියෙනවනම් ඒ ධර්මෙ පිටන්නේ. අර යා දැක්ක මං දැක්කේ නැත්තේ මොකද කියලා තරහ වෙනවා. එයා මට වඩා පස්සෙන් ආවේ, මෙයා කොහොමද දකින්නේ මං දකින්නේ නැතුව කියලා තරහ වෙයි. කාම ධර්මයන්ට වස්තුන් වලට කැමති නම් එයා ඒ පැත්තට ඇදිලා යනවා. නොසන්සුන් සිත් තියෙනවා නම් හිත පිහිටවන්න බෑ ධර්මයේ පින්නතුනේ. ඔය ආනන්තරේ පාප කර්ම හිම සිදුවෙච්ච අයගේ සිතෙහි තියෙන නොසන්සුන් බව. දැඩි නොසන්සුන් භාවයේ තියෙනකොට හිත පිහිටවන්න බෑ. ඒ කියන්නේ යමක් කල්පනා කරන්න බෑනේ. හිත අසන්සුන් වැඩි. ඒකද සන්සුන් හිතක් ඕන. අනේ සීලේ පිහිටි බව කියන්නේ අන්න එතන. ව්‍යාපාදයේ තරහ යන චරිතයක් එහෙම තිබුණොත්, හැම දෙයක් පිළිබඳව ද්වේෂයෙන් බලන කෙනෙක් හිටියොත් එහෙම දහම් පිටින් නැහැ. ඒක මිනිස්සෙක් හිටියා හරි ද්වේෂයෙන් තමයි හැමදේම දිහා බලන්නේ. අපි මොනවා හරි බනපදයක් කියන්න පටන් ගත්තාම හාමුදුරුවරු මෙහෙමයි කියලා පොයේ අස්තක මුල්ලක හාමුදුරු කෙනෙක් මොකක් හරි එකක් කරපු එකක් කියනවා. ඉතින් මං කිව්වා ලෝකෙ ඔහොම තමයි. මොන ආගමෙත් වේවා, මොන ජාතියේ වේවා, මොන නිකායේ වේවා, විවිධ විෂම මිනිස්සු ලෝකේ ඉන්නවා. අපි නිකන් ද්වේෂය පුරවගෙන ඉඳලා වැඩක් නෑ. ද්වේෂය පුරවගෙන ඉඳලා වැඩක් නෑ. ඉතින් ඉස්සෙල්ල බලන්න ඕන තමා වාදෙනු පරහට තමා සම්මතේ පිහිටාද කියලා බලනකොට මිනිහා සම්මතේ පිහිටලා නෑ, අනුන්ට බහිනවා. තමා සම්මතේ පිහිටන්න ඕන. සියලු දෙනාම අපි අහන්න ඕන ඒ ප්‍රශ්නේ කෙලින්ම අහන්න ඕන. අනිත් අයට බැනවදින කෙනෙක් හිටියොත් එහෙම, අරය රහත් නෙමෙයි කියලා බැනවදින මිනිස්සෙක් හිටියොත් එයාගෙන් අහන්න ඕන එයා රහත්ද කියලා. එච්චරයි. නැත්තම් එහෙනම් රහත් වෙලා බලන්න. එතකොට අර්ථ සම්පන්නයි නේ. රහත් වෙලා බලන්න. අර මාර්ගඵල ලැබලා කියලා කියලා ඉවරලා පුතජන භාවයේ ඉඳලා බහිනකොට ඒක වැඩක් නැහැ. ඔබ ඔබ කියන. ඒ ඉතින් ওই කතාව මට ওই විදිහටම හම්බුණා. මේ මම ඉතින් අපේ හාමුදුරුවන්ට පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ගිහින් කියනවා, හාමුදුරුව හැමදාම හිස බාන්න. හරි ලස්සනයි හාමුදුරුව හිස බාලා ඉන්නකොට. අර විශ්වවිද්‍යාල යන හාමුදුරුවරු කොණ්ඩේ කට් එකේම කපලා ඉන්නේ හොඳට කොණ්ඩේ වවලා. මං ඉතින් ගිහින් කියනවා හාමුදුරුවන්ට, පොඩි හාමුදුරුවන්ට, මේ හාමුදුරුව හිස බාලා ඉන්න හරි ලස්සනයි. එතකොට හාමුදුරුව කෙනෙකුට ගැළපෙනවා. පාත්‍රයේ දන්වල දන්න. එතකොට හරි ලස්සනයි මේ පාත්‍රයේ දන්වල දන්න කියලා කියනවා. ඒ හාමුදුරුව පොඩ්ඩක් සෝමරතන හාමුදුරුව කියලා හාමුදුරුව කෙනෙක් හිටියේ. උන්වහන්සේ සද්ද නැතුව පොඩ්ඩක් මෙහෙම බලාගෙන හිටියා. මම ඉඳලා කිව්වා, උඹ කරපංකෝ ඒ ටික. එහෙම කිව්වා. උඹ හොඳට ගිහිල්ලා කොණ්ඩේ මොස්තර දාලා සැලුන් එකට ගිහිල්ලා කපන් ඇවිල්ලා. කියන්නේ මම ගිහි කාලේ තිබුණ. එහෙනම් හොඳ මේ මොස්තරේට කලිසන්ස ටික ඇඳලා ඇවිල්ලා. උඹ අපිට කිව්වා කොණ්ඩේ කපන්න. පාත්‍රේ දාන්නත් වගේ. උඹ කරලා බලපංකෝ. ඇත්තටම මට ඒක වැදුනා. වාදිනු පරාට තමා සම්මතයේ පීඩා කියන කාරණය හොඳටම වැදුන පින්නතුනේ. ඒ එක්කම මට නිකමට හිතට හිතුණ කවදක හරි මම ඒක කරනවා කියලා. දැන් ඉතින් මම ඒ ටික කරනවා නේ. හැමදාම හිස බාලා ඉන්නවනේ නේද? හිස බාලා ඉන්නවා. පාත්‍රේ තියෙනවා. ගමනක් දානයක් වඩෙනකොට පුළුවන් තරම් පාත්‍රේ ගෙනියනවා. තමා සම්මතයේ පිහිට. මේක හරි වැදගත්. ඔබ සම්මතයේ පිහිටලා නැති කිසි දෙයකට ඔබ චෝදනා කරන්නට එපා. ඔබ සම්මතයේ පිහිටා ඉන්නෝ නම් අනිත් කෙනාට ඒ අවවාද අනුශාසනා කිරීමට සුදුසුයි. පින්නතුනේ අපි ගැන විතරක් නෙමෙයි, අපහැදීම කියන එක සකසන්න පුළුවන් දුර්වල හිතක් අහු වුණොත් දුෂ්ට මිනිස්සෙකුට බුදුහාමුදුරුව කෙරෙහි වුණත් අපහැදීමේ සිතක් ඇති කරවන්න පුළුවන්ද බැරිද? අවශ්‍ය කරන්නේ එකක් දුර්වල සිතක් වෙන්න ඕන. ශක්තිමත් සිතක් බෑනේ, තර්ක විතර්ක උපදවන්නේ. දුර්වල සිතක් වෙන්න ඕන. දුර්වල සිතට දුෂ්ට මිනිස්සෙක් මුණ ගැහෙන්න ඕන. දුෂ්ට මිනිස්සයා විසින් වචන ටිකක් කියපු ගම දත්මිටි කාලා වෛර කරන මට්ටමට හැදෙනවා. විචාරශීලී බුද්ධියක් තිබුණොත් නම් එහෙම අහුවෙන්නේ නැහැ එයා. නමුත් විචාරශීලී බුද්ධියක් නැත්නම් ඒක හිත ඇතුළට වෙනව පෙන්වතුන. ඒ දේශපාලන කාලයේදී සිද්ධ කරන්නේ තන්නේ ඒක අර මෝහනේ තත්ත්ව ආරෝපණය සිද්ධ කරනවා. සිද්ධ කරාම ඒ මනුස්සයා ඒ දෘෂ්ටිගත වීම සිද්ධ වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවන්ව පහදවල 500ක් කඩාගෙන යන්න පුළුවන් නම් දේවදත්ත හිමියන්ට අච්චර රැස්සු හිදෝමින් නෙළුම් මල් සුවඳ හමන මුවෙන් දේශනා කරන ධර්මය අහනකොට එක වචනයෙන් නිවි සැනහි මුළු ජීවිතේම පරිවර්තනය වෙන ඒ මහා මිහිරි නාදය ඇසෙද්දිත් ඒ බුදුහණන් වහන්සේ කෙරෙහි අසුභය දකින්නට උගන්වා කෙනෙකු කණ්ඩායමක් රැගෙන යන්න පුළුවන් නම් අපි කෙරෙහි ද්වේෂය උපද්දවන මිනිසුන් ගැන කවර කතාද? කවර කතාද? ඒකට තේනේ තමන් සවිඥානකව අවදීන් සිටින එක. කවුද මේ කියන්නේ? කවුද මේ ප්‍රකාශය කරන්නේ කියලා බලන්න ඕන. එච්චරයි. එච්චරමයි බලන්න තියෙන. කවුද මේ ප්‍රකාශය කරන්නේ? සුදුස්සෙද්ද නුසුදුස්සෙද්ද කියලා බලන්න ඕන. දැන් අර මට දවසක් ඇවිල්ලා පොල් ගැටි එක ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ අපිට ගාථාවක් කියලා දුන්න, මේක සතියක් එක දිගට කීමින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කිව්වා. ඉතින් මම කවුද ඔක කිව්වේ? ආවල් කෙනා. දැන් ඔය පිළි අරගෙන, ඔව් දැන් මම පිළි අරගෙන මේ වැඩේ කරගෙන යනවා කිව්වා. මං කිව්වා හා. ඒ මිනිහා කෝටිපතියෙක්ද? ඔන්න ඔච්චර මං අහුවා. කිව්වා නෑ කිව්වා. මිනිහා කුලියට ඉන්නේ කිව්වා. දෙවංකෝ ඉසල සුදුස්සෙක්ද කියලා බලන්න. අඩුම තරමේ සුදුස්සෙක් කිව්වනම් ඔන්න පොඩ්ඩක් හරි පිළිගන්න. ඒ මිනිහා කුලියට අරගෙන ඔයාට ඔය වගේ මේ 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 තොණ්ඩුවක් දැම්මා මොකද වෙන්නේ? සුදුස්සෙක්ද බලන්න. ඉතින් ඔන්න ඔය විචාරශීලී බුද්ධිය නැති වුණාම මහා විපත්ති කරන බින්නතුනේ. දැන් මේ මෙලෙනියම් සිටි එකේම ආබාධිත උප්පත්තියෙන් කොර ළමෙක් හිටියා. එක්තරා ආගමික සංවිධානයක් ඇවිල්ලා කිව්වා, අපි ওই ළමයා විද්දවන්නම් කිව්වා. හා කිව්වා. නිකම් විමසුවේ නැහැ. කොහොමද ඇවිද්දවන්නේ? මොකද්ද න්‍යාය? කොහොමද මේක විද්‍යාත්මක න්‍යාය? කොට කකුල් දික් වෙනවද? දික් කකුල් කොට වෙනවද? ඇද කකුල් කෙලින් කරන්නේ කොහොමද? ඇට උණු කරනවද? ඒ මොකුත් නැහැ. අපි ඇවිද්දවනවා කිව්වා, පිළිගත්තා. හා. ඊට පස්සේ කිව්වා මේකට අපි දේව්‍ය බල ශක්ති ගෙන්නනො, මෙතන බුදු පිළිම තීද්දි ගෙන්නන්න බෑ. ඒ නිසා බුදු පිළිම ටික එළියට දාන්න කිව්වා. එළියට දැම්මා. ඊට පස්සේ දෙයියෝ, දෙයියන්ට වරම් දෙන්න ගාණක් ගන්නවා. ආයි දෙයියෝ වඩම්මන්න තව ගාණක් ගන්නවා. දෙයියෝ එළියට වඩම්මන්න ආයි තව ගාණක් ගන්නවා. කොහමරි ලක්ෂ 4කට 5කට විතර විද්ද මාස 2-3. විද්දට පස්සේ දෙයියොත් නැහැ, දෙයියන්ගේ ගෝලයක් නැහැ, කකුල් දෙකේ හොමයි. ඉතින් අර එළියට දාලා තිබිච්ච මේ බුදු පිළිම ආයි ගෙදරට වඩම්මල ආයි මල් පහන් තියන්න පටන් ගත්තා. ඉතින් මේ බෞද්ධයෝ මෙච්චර මෝඩ වෙන්නේ කියලා බලන්න ඕන. ඇයි කියලා. මෝඩ කඳුරු වෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න ඕනේ. ඒ නිසා විචාරශීලී බුද්ධියෙන් හැමදේම තේරුම් ගන්න මනස අවදි ඇති කර ගන්න ඕනේ. ඒක නැත්තම් ඒක ඇති කර ගැනීම සඳහා උදේ හවහා ඔළුවෙන් හිටගෙන හරි ඉන්න ඕන මොළේට ලේ බහින්න. ඔක හොඳ ව්‍යායාමයක්. කාට හරි ඉන්න පුළුවන් නම් ඔළුව මල්ලෙහාට දාලා ටිකක් ඒ බහිනකොට ටිකක් මොලේ පෑදෙනවා. මොකද හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ විචාරශීලී බුද්ධිය නැතුව ගිහිල්ලා තියෙන්නේ. ගහපු එන්නත් තොලි නොයි. අපි ඒ දවස්වල ඇල්මිනියම් හට්ටිවල කෑවනේ. ආන් ඒවයි තියෙන ඇල්මිනියම් එහෙම ගිහිල්ලා ඔළුවේ බැඳිලා. රසදිය මිශ්‍ර එන්නත් වගේයක් ගහන පොඩි කාලේ ඒවයිනුත් ඒ රසදිය වලින් හානි කරන මොලේ. පොඩි ළමයින්ට දාලා දෙන ගැව්වම ළමයි නිකන් මැරිලා ඉන්නේ ගෙදර බාගෙට. ඒ පොඩි ඒ ගහන එන්නත් වලින් රසදිය මිශ්‍රය ගන්න ඒ රසදිය ගිහිල්ලා මොලේ ස්නායු වල තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ මොලේ ඩවුන්. ඒ ආසියාව පාලනය කරන විදිය. මෝඩයෝ වගේ හරක් වගේ නැත්තම් අපේ මිනිස්සු හඳට යනවනේ. ඈ ග්‍රහලෝක තරණය කරනවනේ. එච්චරයි අපි අපෝන්ට මේ දේ වෙලා තියෙන්නේ. ඒ නිසා මොලයක් නැති අපි කොහොම හරි මේ මොලේ අඩපණ කරපු අපි මේ මොලේ වර්ධනය කරලා අරගෙන නිවන් දකින මට්ටමට හදාගන්න කොහොම හරි මහන්සි වෙන්න ඕන හඳට යන එක පැත්තකට දාලා. අපි කැමති වෙන්න ඕන අසංකාරික බවට. මොකටද කැමති වෙන්න ඕනේ? අසංකාරික. අසංකාරික බව කිව්වහම ඔබට ඇති වෙන ඉමේජ් එක මොකද්ද? චිත්‍රය මොකද්ද කියන්න බලන්න. පිටිපස්සේ ඉන්නේ හැමෝමත් උත්තර දෙන්න බලන්න. මොකද්ද අසංකාරික බව කිව්වහම එන නිර්මාණය ඔබේ ඔළුවට? සකස් කිරීම නැති. තව ආගවත් මෙහෙවීමක් නැති. ඒ ශුන්‍යතෝ ලෝකෝ කියලා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවකට. අසංකාරික බව කියන්නේ මේ සිතෙන් තියෙනවනේ රැස් කරන අර කිව්ව වගේ සකස් කරන ස්වභාවයක් තියෙනවා. රැස් කරන සකස් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට අසංකාරික බව හරම දකින්නව නෙමෙයි, අසංකාරික බව මෙතන දකින්නවා. ඒක හොඳට තේරුම් ගන්න. අසංකාරික බව හරම ඉස්සරහා දකින්නව නෙමෙයි, අසංකාරික බව මෙතන දකින්නවා. අන්න එතකොට තමයි තමා ධම්මානුධම්ම ප්‍රතිපත්ති වුණා කියන්නේ. දැන් මෙහෙම ඈතින් දැක්කොත් අසංකාරික බව දැනුම, මෙතන දැක්කොත් ප්‍රත්‍යක්ෂතාවය. තම අසංකාරික වෙනවා. කොහොමද අසංකාරික වෙන්නේ? සියලු සංස්කාරකයෝ නিত্য නොකිරීම තුළින්. එහෙම නিত্য නොකිරීමම අනිත්‍ය. අසංකාරික අනිත්‍ය. නিত্য නොකිරීම අනිත්‍ය වෙනවා මිසක් අනිත්‍ය කියලා එකක් නැහැ. එකයිද? නিত্য නොකිරීමම අනිත්‍ය වෙනවා මිස අනිත්‍ය කියලා එකක් නැහැ. අවර තේරෙනවද ඒක? තේරෙන්නේ නැත්නම් විදර්ශනා කරන්න. ඔබ තේරුම් ගන්න තු මේ බනහල වැඩක් නැහැ. මොකද ධර්මයේ තියෙන තනිකර අනිත්‍යම නෙතිනේ. ඔක හරියට තේරුම් ගන්න ඕන. ඔක තේරුම් ගත්තොත් ඔය ලොකු ලොකු බණ අහන්න ඕන නෑ. ඔක්කොම උත්තර උතම තියෙනවා. නিত্য නොකිරීම නිසා අනිත්‍ය බවට පරිවර්තනය වෙනවා මිසක් අනිත්‍ය කියලා එකක් නෑ. මොකද ඒ වචෙන් තේරුම්? පින්නතුනි ඉදි අනිත්‍ය කරගන්න උත්සාහ කරන එක හොඳයි. අනිත්‍ය දකින්න උත්සාහ කරන එක හොඳයි. නමුත් ඇත්ත වශයෙන්ම අනිත්‍ය පිහිටන්න බෑ පුහුතුන් සිතකට. පුතජන හිතට අනිත්‍ය පිහිටන්න බෑ. මෙයා නිත්‍යයි කියලා ගන්නේ තව නිත්‍යයක්. ඔබ තේරෙනවද? ඔක ඇත්තද බොරුද? තමයි ප්‍රත්‍යක්ෂ කියන්න බලන්න. ඔක ඇත්ත නම් ආයි කාටවත් වෙනස් කරගන්න බැරි තැනින් තමයි ඒක තේරුම් ගන්න ඕන. බුදුන් මනසට අනිත්‍ය පිහිටන්න බෑ. ඔවුන් අනිත්‍ය කියලා ගන්නෙම තව නිත්‍යයක්. මේ ලංකාවේ ඉන්නේ එහෙනම් 99.9%ක්ම අනිත්‍ය කියලා සංකල්පයක් කරගත්ත, දෘෂ්ටියක් කරගත්ත, මතවාදයක් කරගත්ත, න්‍යායක් කරගත්ත, ආගමක් කරගත්ත, පදනමක් කරගත්ත උදවිය ඉන්නේ. අනිත්‍ය පිහිටන්නේ, අනිත්‍ය තව අන්තයක්. ඒ නිසා ඒ සියලුම දෙනා මෝහ අන්ධකාරයෙන් වැසුණු අනුකම්පා කළ යුතු අසරණ පිරිසක්. ඒ අසරණ පිරිසට අපි අනුකම්පා කරන්න. තතේව අනුකම්පාය ජම්බු දීපායිදා ගතා. අපිත් ඔබට අනුකම්පාවෙන් තමයි හෙට වැඩම කර. ඒ වගේම සද්ධර්මය දේශනා කරන්නේ අනුකම්පාවේ. එහෙම නැත්තම් මේ සත්වයාට වෙන කෙනෙකුට පිහිට වෙන්න බැහැ. ධර්මය අත්දැකපු කෙනෙකුට ඒ අනුකම්පාව පහළ වෙන්න ඕන. මේක තමයි බුදුහාමුදුරුවන්ටත් පහළ වෙච්ච දේ. මහා අනුකම්පාවක් පහළ වුණා. මහා කරුණාවක්, සහම්පති, කාරුණික සිතක් පහළ වුණා. ඒ කාරුණික සිත තමයි අන්සාලිස් වසක් ධර්මය දේශනා කරේ. අනේ මේ මිනිස්සුට වෙන පිහිටක් නෑ. මන් නැත්තං මේ මිනිස්සුන්ට පිහිටක් නෑ කියලා බුදුහාමුදුරු කල්පනා කළා. ඉතින් මිනිස්සු අතරට ගිහිල්ලා බ්‍රාහ්මණ සමාජයේ කතා කරේ. ඉතින් බ්‍රාහ්මණ සමාජයේ කිව්ව සහම්පති බ්‍රාහ්මණය ඇවිල්ලා, ඒ බ්‍රාහ්ම කියලා කියන්නේ මේ සිත් ස්වභාවය තමයි. බ්‍රහ්ම ඥානය කියලා කියනවා. ඒගොල්ලෝ අර බ්‍රහ්ම කියන වචනේ යොදලා මේ ඥාන අවස්ථාවකට කතා කරන්නේ ඒකයි. ඉතින් අපේ අය උදවිය ඒක. ඉතින් අර අතප්පයක් තියෙන බ්‍රහ්මේ ගැන හිතන ඊළඟට අතප්පයක් තියෙන බ්‍රහ්මේ ආයක. දෙවියන් කියලා භාවිතා කරන්නේ ඒක ස්වභාවයකට, දෙන ස්වභාවයකට, පවත්තන ස්වභාවයකට, සැකසෙන ස්වභාවයකට. දැන් භූත කොටස් කියලා භාවිතා කරනවා. එතකොට භූතයෝ කියලා අපි ගන්න පැහැෙන. දැන් භූතයෝ කියලා જાතියක් ඉන්නවා. එහි භූතයෝ තමයි මේ කරන්නේ. පඨවි ඒ ධාතුව නැමැති පඨවි භූතයෝ, සතර මහා භූතයෝනේ. ආපෝ භූතයා, තේජෝ භූතයා, එහෙම නැත්නම් තේජෝ දෙයියා, තේජෝ බ්‍රහ්මයා කියලා තේරන් කියන්න පුළුවන්. කමන්නේ තේජෝ බ්‍රහ්මයා කිව්වත් කමන්නේ, තේජෝ දෙයියා කියලා කිව්වත් කමන්නේ, තේජෝ භූතයා කිව්වත් කමන්නේ. ඒක ඇති භූතයෙක්වත් දෙයියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙමෙයි. ඒක තියෙන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයක්, න්‍යායක් තියෙන්නේ. සංස්කාර රැස් නොකරන සිත කියලා කියන්නේ මොකද්ද? එයාට වෙනතුනි කිසිම එකක එල්ලෙන්න ඌමනාවක් නැහැ. ඔන්න ඔහොම කතාවක් කියමුකෝ. එයාට කිසිම එකක එල්ලෙන්න ඌමනාවක් නැහැ. දැන් බලන්න ඔබට එල්ලෙන්න උමනාවක් තියෙනවද කියලා. වස්තු සම්පත්වල එල්ලෙන්න උමනාව නැති වෙති. ඒ වුණාට එයා රූපවල එල්ලෙනවා, වේදනාවේ, සංඥාවේ, සංඛාර විඥානවල එල්ලෙනවා. සමහරවිට වස්තු සම්පත් දන් දීලා අත්හැරලා නමුත් ආයි වේදනාවේ එල්ලෙනවද බලන්න. දරුවන්ට බෙදලා දීලා ඒත් වේදනාව එල්ලලා දෙනවා. මම මෙහෙම දරුවන්ට කළා කියලා. නිත්‍ය කොට නොගැනීමම අනිත්‍ය මිසක් අනිත්‍ය කියා දෙයක් නැත. ඒක තේරුන්නේ නැද්ද? හොඳටම තේරෙනවද? හොඳටම තේරෙනවද? උදාහරණයකුත් අපි තව ගෙනල්ලා පෙන්නන්නම්කෝ. මේක ඇල්ලීමෙන් වැළකීම. දැන් මේ භාජනය තියෙනවා. මේක ඇල්ලීමෙන් වැළකීමම නොඇල්ලීම. මේ ඇල්ලීමෙන් වැළකීමටම තමයි නොඇල්ලීම කියන්නේ. නොඇල්ලීම නම් වෙන මොකක් හරි එකක් අල්ලන්න ඕනද? මේක ඇල්ලීම මේක නොඇල්ලීමද? නෑනේ. මේකම ඇල්ලීමෙන් වැළකීම නොඇල්ලීම. එහෙම නැතුව මේකෙන් ඇල්ලීම වැළකීලා මේක අල්ලගන්න එක නොඇල්ලීම නෙමෙයි. එතකොට එක දෘෂ්ටියක් අතහැරලා තව දෘෂ්ටියක් අල්ලගත්තා කියලා එතන වෙනතුයි කවදාවත් මේ නොඇල්ලීම නැහැ. ඇල්ලීමෙන් වැළකීමම නොඇල්ලීම. නිසා එතකොට නිත්‍ය කර නොගැනීමම ආත්ම කර නොගැනීමම සැප කර නොගැනීමම තමයි. අනාත්මයි කියලා අනාත්මයි කියලා මේක අකල්ල ගන්නෑ. ආත්ම කර නොගැනීමම අනාත්ම, නිත්‍ය කර නොගැනීමම අනිත්‍ය. දුක් දේවල් අල්ලා නොගැනීමම සැපයි. යමක් දුකද මහණනි, ඒකට ඇලෙන්න එපා කියනවා. යමක් දුකද, දැන් බලන්න යමක් දුකද ඇලෙන්න එපා කිව්වම නුවණින් බැලුවාම දුක උපදින්නේ නැත්තේ මොකද්ද කියලා කියන්නේ? මොන ශේස්ත්‍රයේ අල්ලගත්තත් මොන පැත්තෙන් අල්ලගත්තත් දුක උපදිනවා. අත්තාහි අත්ත නොනති කුතෝ කුත්තා කුතෝ දනන් තමන්ට තමන්වත් නැත්තම් තමන් කියලා අල්ලගත්තත් එතන දුකයි. දරුවෝ කියලා අල්ලගත්තත් දුකයි, ධනෙ කියලා අල්ලගත්තත් දුකයි. කිසි දෙයක් අල්ලන්න බෑනේ. දුකක් උපදින්නේ නැති දෙයක් අල්ලගන්න පුළුවන්ද බලන්න. මොන අල්ලගත්තත් දුකයි, මහත්ය අල්ලගත්තත් දුකයි, දේශපාලන අල්ලගත්තත් දුකයි, රැකියාව අල්ලගත්තත් දුකයි, තනතුරු අල්ලගත්තත් දුකයි. එතකොට අපිට අල්ලන්න එකක් නැහැනේ. ඒක තමයි ලෝකේ යථාර්ථය, ඒක තමයි ලෝකේ සත්‍යය. ඔන්න ඕකට කැමති නම් තමයි නිරෝධයට කැමති වෙන්නේ. ඕකට කැමති නම් තමයි අපි අසංකාරිකත්වයට කැමති වෙන්නේ. අල්ලන්නේ නැතුව හිටියාම එතකොට මම නෑනේ. හැබැයි විඳින කෙනෙක් නෑ තමයි. විඳින කෙනා යනවා. අර විඳින්න ඉන්න මලපෙරේතෙක් ඉන්නවනේ. ඒ මලපෙරේතේ යනවා. එයා තමයි සක්කාය දිට්ඨික මලපෙරේතයා. එයා කියන යකෝ මම මැරේ බල්ලන්නතු ඉන්න පල්ල පමුණු හරි ඇතිගැනීමයි මට මනෝ සංචේතන ආහාර ඇතිවෙන්න මොන හරි අල්ලපා නැත්තම් මම මැරේනවා. අර හුස්ම ගන්නතු ඉන්න ඉන්න බෑවගේ තමයි සක්කාය දිට්ටියට ඇලෙන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. ඉතින් සක්කාය දිට්ටියේ පාර්ශවය ගන්නවද ඒකට කියන්නේ මාර පාක්ෂවය. බුදුහාමුදුරගේ පාර්ශවය ගන්නවද කියන එක දැන් තීරණය කරන්න ඕනේ. අපිත් කළා. අපි සක්කාය දිට්ඨිය පැත්තේ හිටියා. ඉඳලා පස්සේ තේරුම් ගත්තා සක්කාය දිට්ඨිය තුළ හැමදාම තියෙන්නේ රැවටීම මුලාව. රැවටීම මුලාව මේ බණපද ටික හැමදාම දේශනා කරන්න සියලු සංස්කාරකයාගේ අනිත්‍යතාවය වැටහෙන තුරු. ඒ කියන්නේ සියලු සංස්කාරකයෝ නොඅල්ලන්න තුරු. ඒකයි ඒකේ තේරුම. මොනම සංස්කාරයක් ගත්තට වැඩක් නැහැ කියලා දැනට ආවට පස්සේ තමයි මොකද ගන්න තියන්නේ? මොනවා ගැනද හිතන්න තියෙන්නේ? තේරුම් අරගෙන ඊට පස්සේ සම්මුතියක වැඩ කරන නොවල්ලා නොවල්ලා වැඩ කරන්න පුළුවන්. කොතනින්ද මේ නොවල්ලන්නේ? බාහිර ඉන්ද්‍රියන් වලින් නෙමෙයි මේ නොවල්ලන්නේ, අභ්‍යන්තරික පාදානස්කන්ධයෙන් නොවල්ලන තත්ත්වයට පත් වෙනවා. සක්කාය දිට්ඨිය ගිල ගියාට පස්සේ ඒක නොවල්ලන තත්ත්වයට පත් වෙනවා. එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අල්ලේ තුවාලයක් නැත්තම් විස වුණ තරම් දුර ගෙනියන්න පුළුවන්. ඒ නිසා පුතර්ජන කෙනෙකුයි රහතන් වහන්සේ කෙනෙකුයි එකම ආහාර වේල වළඳනවා. රහතන් වහන්සේ නොවල්ලා වළඳනවා, පුතර්ජනයා අල්ලා වළඳනවා. ඒක හොයන්න බෑ. අපිට කවුරු හරි කෙනෙක් අපි දකිනෝ ගෑල් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතින් අල්ලගෙන යනවා. ඈත ඉන්න මිනිස්සෙක්ගෙන් මං අහනවා මහත්තයගෙන් අර කවුද කියලා, කවුරු කාගේ අතින්ද අල්ල යන්නේ කියලා. මාතර කියන්න පුළුවන්. නංගිගේ අතින්ද, අම්මගේ අතින්ද, අක්කගේ අතින්ද, තමන්ගේ නෝනගේ අතින්ද, යෙහෙලියගේ අතින්ද කියලා ඔබට කියන්න පුළුවන්? කියන්න බෑ. අන්න එතනයි තියෙන්නේ වැඩේ. අතින්න වල්ලා යන්නේ නැත්තේ නෑ, අතින් අල්ලා යනවා. ඒ දෙන්නගේ සිත් තමයි දන්නේ. නංගිගේ අතින් අල්ලගෙන යනවා, අක්කගේ අතින් අල්ලා යනවා සහෝදරත්වයෙන්, අම්මගේ අතින් අල්ලා යනවා අම්මා කියන සංඥාවෙන්. එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියොත් අතින් අල්ලා යනවා මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. යහළුවෙ කියලිය කියනත් ඒ එහෙලිය යහළුව යහළුව එහෙලිය විදියට අල්ලගෙන යනවා. ඉතින් කාටවත් කියන්න පුළුවන්ද ඒක වැරදි, ඒක හරමයි, ඒක මෙහෙමයි කියන කාටවත් බෑ. ඔන්න ඔතනයි රහතන් වහන්සේගේ ඇල්ලීම නෑල්ලීම හොයන්න බෑ. පුළුවන් ඒව නැතුව කියන්න බෑ. මිනිස්සු හිතන සංඥාවෙන් තමයි ඒක කුපිත වෙන්නේ. මේ ඇත්ත සිද්ධියක් තියෙනවා. මං එහා පැත්තේ මල් කඩමින් සිටියා. ඒ ගහේ මල් කඩමින් ඉන්නේ. ඉතින් නංගිත් ආපු වෙලාවේ ඉතින් එයා මට උදව්වට එහා පැත්තේ ගිහින් මල් ටික අරලා දුන්නා. දැන් මං කියන්නද මේ මිනිස්සු දකි දුවනෝ දුවනෝ කියලා කියන්න දන්නේද? නේද? අපි ඒ කාලේ බුදුන් ඇදපු වෙලාවේ ඉතින් එයා මල් කඩලා දෙන්න. ඉතින් මාත් ඉතින් දෙන්න තියෙක මල් කැඩුවා. අට පිට මිනිස්සු බලාගෙන ඇවිල්ලා කියනවා කවුද ගෑනු කෙනෙක් එක්ක මල් කැඩුවේ හඳුරු කියලා. ඒ මනසට ඇති වෙච්ච සංඥාව. ඊට පස්සේ මම කිව්වා නෑ මගේ නංගි, ඉතින් මම එයා වෙලවන්නේ මල් කඩන්න ආවම කියලා. මේ සුභ සංඥාව මහ පුදුමයි. විශේෂයෙන් ලංකාවේ හරියට ඒ කුපිත වීම හදාගෙන අනුන්ගේ දේවල් වලට කුපිත වෙන්න හොඳට ඉගෙනගෙන තියෙන්නේ. හරි හරි අමාරුයි. විශේෂයෙන් මිනිස්සු දුක් විඳිනවට නෙමෙයි ඊර්ෂ්‍යා කරන්නේ, සැපින් ඉන්නවට, සැප විඳිනවට. දුකට අනුකම්පා කරන, මොකද හේතුව දුක පදනමක් වෙලා දුක විඳිය යුතුයි, දුක තුළ සිටිය යුතුයි, දුකම දුකම ඈතුලට දීලා තමයි නිවන් දකින්න පුළුවන් කියන වගේ හැඟීමක් තමයි ඇති වෙලා තියෙන්නේ. සැප කියන්නේ නිවන් දකින්න බැරි දෙයක්, දුක කියන්නේ නිවන් මඟ කියලා හිතන් ඉන්නේ. තේරුණානේ? දැන් අපේ ගමට ගියාම එක 100 කෙනෙක් වාහනේ දැකලා කියනවා මේ මිනිහා බැලුව මේකට මොකක් හරි එකක් කියන්න උත්තරයක් ඇත්තෙම නැහැ. මිනිහා ඊට පස්සේ කල්පනා කරලා කියනවා මේ රටවල් වල තියෙන යකඩ ගොඩවල් මේ රටට ගෙනල්ලා ඈ මහ පොළොවට බරයි මේවා කිව්වා. අනේ බැලුව මොකක් හරි උත්තරයක් මේකට දෙන්න ඕන කියලා ඉතින් පිට ගන්න කරගන්න ඉරිසියාව ක්‍රමයක්ම නැහැ. මහ පොළොවට බරයි මේ වාහන. කොහොමද එන්නේ? ඊට පස්සේ තවත් ඔය ඉරිසියාව පිට වෙනවා. මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා, ඔය මිනිස්සුන්ට ඕව විකුණලා මේ ගෙවල් හදලා දෙන්න පුළුවන්. එහෙම ඉරිසියාව පිට වෙනවා. අර අරට හොයාගන්න බැරුව අරක. එහෙම තමයි. එහෙටි. ඒ පාලනේ. හැබැයි ඉතින් කවදාවත් තමන්ගේ කර්ම ස්වභාවයේ තියෙන මොකද්ද? ඒ ස්වභාවයම තමයි එයාට වෙන්නේ. වාහනයකට ඉරිසියා කළොත් වාහන හම්බෙන්නේ නැහැ. ගෙවල් දොරවල් වලට ඉරිසියා කළොත් ගෙවල් දොරවල් හම්බ වෙන්නේ නැහැ. ධනය කළොත් ධනය හම්බෙන්නේ නැහැ. රූපෙට ඉරිසියා කළොත් රූපේ ලැබෙන්නේ නැහැ. ඥානෙට ඉරිසියා කළොත් ඥානය ලැබෙන්නේ නැහැ. ධර්මයට ඉරිසියා කළොත් ධර්මය හම්බෙන්නේ නැහැ. පින්නතුනේ මට ඒ කාලේ මොන ධර්මය ඉගෙනගෙන යන කාලේ අවබෝධයට පත් වෙලා නැහැ. එතකොට උසස් ධර්ම කරුණු එහෙම අවබෝධ කරගත්තාම මම නිකන් රජා වගේ, මම ඒක දන්නවා කියන අවබෝධය තියෙනවා. අවබෝධය ඇතිලා සමහරවිට කෙනෙකුට කියලා දෙන්නෙත් නැහැ ලෝභයි. ඔබ ගමර ඉන්න මම ඒකට උත්තරේ දන්නවා කියලා. ඈ නමුත් මට පස්සේ තේරුණා එතකොට මං ඒ ධර්ම කරුණෙම හිර වෙලා ඒක විතරයි මට තියෙන්නේ කියලා හිතෙනවා. ඒ නිසා මං කරන වැඩේ ඒක මං කාට හරි අවබෝධ කරවනවා, ඒක කියලා දෙනවා. කියලා දුන්නට පස්සේ ඊට වඩා හොඳ ධර්ම කරුණක් මට පහළ වෙනවා. අර ලිඳෙන් වතුර ගත්තම වගේ තමයි. දැන් ලිඳේ වතුර කාටවත් දෙන්නේ නැහැ කියලා ලිඳ වහලා තියාගෙන හිටියොත් හැමදාම ලිඳේ ඒ ටිකම තියෙන වතුර. හැබැයි වතුර ටික කාට හරි දුන්නොත් අලුතෙන් පිරිසුදු වතුර එතෙන්ට එකතු වෙනවා. අන්න එහෙම දෙයක් තියෙනවා පින්නතුනේ. ඒ නිසා අපි දෙන්න ඕන. අපිට තියෙන අවබෝධය තව කෙනෙකුට දෙන්න ඕන. දුන්නාම ඒක මෙත් සිතින් දුන්නාම තව විශිෂ්ට ධර්ම කරුණු අපිට ගලාගෙන එනවා. අපි අලුත් වෙනවා. ඒ සතුට දැනෙන්නේ පින්නතුනේ අහලා දැන ගැනීමම නෙමෙයි. අහලා පොඩි උදව්වක් ගන්නවා. නමුත් තමන් මෙනෙහි කරලම තමයි ඒක අවබෝධ කරගන්නේ. නුවණින් බලලා තමයි, නුවණින් තමයි ඒක අවබෝධ කරගන්නේ. ක්‍රියාවක් නැහැ නිවන් දකින්න. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් ඒක වැරදි. අපේ පින්තුන් ඒක දන්නවා. අවදුර මේ බණ දේශනාව අවසන් කළා අපිට කියන්නේ තියාගන්න. ඒ නැත්තම් වෙන කොහේ හරි හිත තියාගන්න. ඈ නළල දිගේ තියාගන්න මොකක් හරි එහෙම කියන්නේ නැහැ. මුළු දේශනාවම භාවනාවක්. භාවනාව දේශනාවක්. ඊට පස්සේ මේ දේශනාව හොඳින් දරාගෙන විදර්ශනා කරන්න පුළුවන්. දර්ශනා කරනකොට දෘෂ්ටියෙන් දෘෂ්ටිය, දෘෂ්ටියෙන් දෘෂ්ටිය ඡය වෙලා යනවා. ඊට පස්සේ ඔබ අවසානට ඉතුරු වෙනවා, අවසාන එන්ඩ් එකට ගිහිල්ලා එන්ඩ් එකේ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියත් ඔබ ලියාගත්ත දවසට අන්න ලෝකෙ නිදහස් වෙනවා. කන්ද උඩටම ගිහිල්ලා මොකද වෙන්නේ? ඔන්න කන්දෙන් පල්ලෙහාට පනින්න වෙනවා. එහෙම නැත්නම් කන්ද උඩටම ගිහිල්ලා අවසානයේ තමාවත් ඉක්මවා යන්න වෙනවා. දෙම් පල්ලෙහාට නැති වෙනවා. ඒක නෙවෙන්නේ නේ? මම නැති වෙන. ඉතින් මම නැති වෙනවට බයයිද? මම නැති වෙනවට සතුටුයිද බයයිද? සතුටු වෙන්න ඕන. මම කියන කෙනාව ඔබට ඉන්නේ සැප දෙන්න නෙමෙයි, දුක් දෙන්න. මමත්වයේ ඉන්නේ සැප දෙන්න නෙමෙයි, අපායට ඇදගෙන යන්න ආපු දූතේ මමත්වයේ. මමං කාරය, ඔකේ මම කියලා කෙනෙක් නැහැ. මමං කාරයක් තියෙන්නේ යම් වද. මමං කාරයක් කියලා ඒක මේ මම වෙමි කියලා, මම වෙමි කියලා මේක මමෙක් ඉන්නවා කියලා දක්වන හැඟීමක්, යම් කිසි ගුණුවක්. ඒ මොකක්වත් නැහැ. දැන් හැවටිලා එයා හිතාගෙන ඉන්නෝ එයාගේ කියලා. අර දන්නේ නැතුව අනුන්ගේ ඉඩමක ගයක් හදන මනුස්සයෙක් වගේ. මේ 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 ඉඩම මෙහෙම මිනිස්සුන්ට වෙලා තියෙනවා. බ්ලොක් නම්බර් එක වැරදිලා වෙන ඉඩමක ගේ හදලා අයිතිකාරය ඇවිල්ලා බැලුවාම කිව්වා දවසේ හදලා තියෙන්නේ මගේ ඔයා ගිඩ මල්ලපු එක කියලා. හරි වැඩේ වෙන්නේ දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ගේ දෙන්නේ ඔන්න ඉතින් ගේ ගලවයි යන්න කියලා කිව්වා ඉතින් මනුස්සයා. ඒ මනුස්සයා හොඳ ටොන් ගණන් ගණන් කිව්වා ඉඩමට. කීයේ කිව්වත් ගන්න බැහැ. දෙගුණයක් කියන සාමාන්‍ය මිල. කිව්වම් ගන්න ඕන. මේ ලෝකයේ පින්නතුනේ අපි සමස්තයම මේ මුළු ශරීරයම සහිත මුළු සියලු ගොඩ නැගීම් සිද්ධ කරලා තියෙන්නේ අපිට අයිති තැනක නොවේ. අතිශයින්ම තාවකාලිකව තැනක කියන යථා අවබෝධය ඇති කරන්න ඕන. අවබෝධ කරනකොට උපාදානය කරන්න සිද්ධෙන්නේ නෑ, පරිහරණයට විතරයි. අම්බලම කිව්වේ ඒකනේ. අම්බලමේ ස්වභාවය මොකද්ද? පරිහරණයට විතරයි. හෝටලේ කියන්නේ දැන් අම්බලමටනේ. හෝටලේ නවාතැන් ගන්න වුණාම අපිට තියෙන පරිහරණයට විතරයි. ඒකේ තියෙන කිසිම දෙයකට හානි කරන්න බෑ. හානි කරොත් ගෙවන්න වෙනවා. පරිහරණයට පමණයි, තාවකාලිකයි, හානි කරන්න බෑ. අම්බලමේ කිව්වෙත් ඒකට නිසා. මේක ජීවිතයේ අම්බලමක් වෙන්නේ. මේක පරිහරණයට පමණයි, තාවකාලිකයි. අල්ලගන්න මොකවත්, ගේනියන්න මොකවත් බෑ. අම්බලමේ වනං කෑම උයාගෙන කාලා එහෝම සෝදලා වන අනිත් පැත්ත හරවල තියලා යන්න. දැන් ඉතින් අම්බලමක අත්දැකීමක් නැහැනේ මේගොල්ලෝ. ඒ වුණාට අම්බලම කියලා හෝටලයක් තියෙනවා නේද? ඒ නිසා ඒ අම්බලමේ ස්වභාවය ඒකයි. අපිට ගෙයක් දොර තිබුණත් ඒකත් අම්බලම. ඒකේ තත්ත්ව ජීවිතය කියන්නේ අම්බලම. ඒක ගත කරලා යන්න ඕන. දැන් 70 ඉපදිච්ච අයට 2070 වෙනකොට 100යි. 50 ඉපදිච්ච අයට 2050 වෙනකොට 100යි. මෙතන ඉන්නවනේ නේද? 60 ඉපදිච්ච අයට 2060 වෙනකොට 100යි. ඉතින් 100ක් එනේද? එන්නේ නැහැ නේද? අම්බලමේ වලන් නවල අදලා තියන්න වෙනවා. පරිම හිටියොත් 100යි. මේ දින බෙහෙත් වලින් ඔක් ගාන බෙහෙත් වලින් ලෙඩ ඩබල් වෙනවා. පුදු වැඩේ කියන්නේ බෙහෙත් දෙන දොස්තරලා නර්ස්ලා ඉන්නවා නේද? උන් ඒ බෙහෙත් බොන්නේ නැහැ. ගොඩක් අය. මොකද කියලා අහුවම ආදරේ අපි දන්නවා මේක විපාකේ කියලා. මේ ලෙඩේ ධනෙ වෙනකොට ධානෙට 10ක් හැදෙනවා කිව්වා. ඒ නිසා බොන්නේ නැහැ කිව්වා. ඒ නිසා මේ වෛද්‍ය පරීක්ෂණ ලෝකෙ බිහි වෙන්නේ එක ලෙඩක් මුල් කරගෙන ඒ ලෙඩේම වෛරසෙම නැති වෙන එකක් හොයනවා. හොයලා ගහනවා. ගැව්ව ගමන් සමහරලාට මිනිහත් නැති වෙන කමන්නේ වෛරසෙ නැති වෙලානේ. දැන් ඔය වල් පැලෑලි වලට හොයාගන්න එකත් එහෙමයි. අහවල් කෘමියා නැති වෙන වෛරසෙ කියලා එකක් හොයාගන්න හරි පටුයි. කෘමිය නැති වෙන්න ගහනවා. කෘමිය නැති වෙනකොට පැලෑටිත් නැති වෙනවා. කොරන දෙයක් නැහැ. කෘමිය නැති වෙලා නෝවාරි. ඒ ක්‍රමයට නෙමෙයි අපේ හෙළ වෛද්‍ය ක්‍රමය හොයාගත්තේ. මේ ලෙඩෙත් සනීප වෙලා වෙන ලෙඩත් හැදෙන්නේ නැති වෙන ක්‍රමයට එදා තිබුණා එදකම ක්‍රමවේද. දැන් ඒක නැහැ. දැන් ඒ ක්‍රමේ නැහැ. ඒකයි වැඩි. දැන් පිළිකා වුණත් මර්ධනය කරගන්න බැරුව තියෙන එකනේ. පිළිකා ශෛල ශක්තිමත් ඇඟේ අනිත් ශෛලවලට වඩා. එතකොට පිළිකා ශෛල මැරෙන්න දුන්නාම පිළිකාව මැරෙන්න පස්සේ මිනිහා ඉස්සලා මැරෙන්නේ. ඒක දරන්න බෑ. කෙස් හැලිලා ස්නායු මැරිලා කොහොම වෙලා යැ මැරිලා යනවා මේ නිසා. නැගති. ඉතින් එදා මනුස්සයන් හැදෙන්නේ නැති වෙන විදිහේ ආහාර පද්ධතියක් තිබුණා. ඒවට ප්‍රතික්‍රියා කරන ඒ ආහාර පද්ධතිය තුළ ඉදදී අරවා හැදෙන්නේ නැහැ. ප්‍රවණතාවය අඩුයි. දැන් හැදෙන ප්‍රවණතාවයේ වැඩි ප්‍රතික්‍රියා ආහාර පානත් නැති නිසා මිනිස්සුන්ට මේ පිළිකා ස්වභාවයන් වැඩි වෙලා තියෙනවා. කොයි ඇඟේ කොතනක තියෙනවද කියන්න කාගේ තියෙනවද කියලා කියන්න බෑ. ඉතින් පොඩියට නේද ඕ හැදිලා තියෙනවා. මනුස්ස ශරීරයේ හැමදාම හටගන්න පුළුවන් කමක් තියෙනවා. තමයි ස්වභාවය. ශරීරය කියලා කියන්නේ ලෙඩ ගුහාවක්. ඒ තුළ හිත හදාගන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් මරණයට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. මැරෙන්න ඉගෙන ගන්න ඕන. මැරෙන්න ඉගෙන ගන්න අභ්‍යාසය. සතුටින් මැරෙන්න ඉගෙන ගන්න අභ්‍යාසය. සද්ධර්මය කියන්නේ සතුටින් මැරෙන්න ඉගෙන ගන්න අභ්‍යාසය. එහෙමත් නැත්නම් අපි ඒකට කියමු ජීවත් වෙලා සිටින සිටියදී මේ යන අභ්‍යාසය. ජීවත්ව සිටියදී මරණය අත්දකින්න කැමතිද? කාටවත් කාටවත් මේ ලෝකේ පුහුදුන් සත්වයකට ජීවත්ව සිටියේදී මරණය අත්දකින්න හම් වෙන්නේ නැහැ. ඒත් ආර්ය ශ්‍රාවකයකට ඒ අත්දැකීම එලෙසම ලැබෙනවා. කොහොමද? ජීවිතේ පරිවර්තනය වෙන මොහොතේදී සිද්ධ වෙන්නේ තනි කර පින්නතුනේ මරණයේ අත්දැකීම. මරණයේදී මොකද වෙන්නේ? සියල්ල අතහැර යන සිද්ධ වෙනවා. ධර්මාවබෝධයේදී මොකද වෙන්නේ? සියල්ල අතහැර යන සිද්ධ වෙනවා. අතන මමත්වේ හැරි අල්ලගෙන යනවා. මෙතන මමත්වයක් දුරු වෙනවා. ගති නිමිති පවා දුරු වෙනවා. එතන ගති නිමිති අරයි යනවා. පුහුදුන් අය ප්‍රාර්ථනා කළාට අතන උපදිනවා මෙතන උපදිනවා කියලා එහෙම ඒගොල්ලන්ට කරන්න බෑ. ඒක නිකන් සිතුවිල්ලක් විතරයි. ඒගොල්ලන්ගේ කර්ම ධාරාවට අනුව ඒගොල්ලෝ පාවෙලා ගිහිල්ලා ඒ තැන්වලට වැටෙනවා. විපාක ආස්ථාන වලට වැටෙනවා. සිත ශක්තිමත් නැහැ පුහුදුන් කෙනාගේ. අඩුම තරමේ මූලික වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු ආර්ය මගකට වැටිච්ච කෙනෙක්ගේ තමයි හිත ශක්තිමත්. අන්න එයාට ඕනම් පුළුවන් අදිෂ්ඨාන කරදියන්. එයාට අහවල් තැන උපදින්න ඕන කියලා හිතලා උපදින්න පුළුවන්. දැන් ඔය බෝසතාණන් වහන්සේ උපදින්නේ කොහොමද? පස් මහ බැලුම් බලලා අහල් තැන උපදින්න ඕන කියලා කල්පනා කරලා උපදිනවා. අනිත් අයට බෑ. කර්ම විපාක අනුව තමයි. මේ සසරින් ආපු විඥාන ශක්ති පිළිබඳව අපි සහ ලෝකේ ඉන්න අය පරේක්ෂණ කරලා තියෙන හරි පුදුමයි. සමහර අයගෙන් අපි අහලා තියෙනවා, ඒ බලලා තියෙනවා, ඒ මනෝවිද්‍යාත්මක පරේක්ෂණවලදී අපි අහනවා, ඔයා ඇතුල් වුණේ කොතෙන්දද මව කුසට? ඒ තැනකදී කියනවා, ඒ කියන බස් හෝල්ට් එකේදී. ඒක තැනත්ගේ සිද්ධියක් තියෙනවා. එයා කියන බස් හෝල්ට් එකේදී. ඒ කියන්නේ ඒ සුදුසු අවස්ථාව අම්මාගේ කුසේ සැකසීලා තියෙද්දී එයාට අවස්ථාව ලැබෙනවා බස් හෝල්ට් එකේදී මේ හුස්මත් එක්ක ඇතුල් වෙන්න කියලා හැකියාව ලැබෙනවා. එක එක අවස්ථාවලදී තමයි ගන්ධබ්බය ගිහිල්ලා තියෙන්නේ. එතකොට ගන්ධබ්බය මුලින්ම ඒ අම්මව දැකලා හිතන දේවලුත් පස්සේ කියනවා. මොකද මේ අම්ම දැක්කහම හිතුනේ, මට හිතුණා එතන හොඳයි, මට කාරුණිකයි, මට ආදරේ වෙයි කියලා හිතුණා. ඒ සමම ඇතුළු වුණා. හේප අවස්ථාවල් තියෙනවා, බලාගෙන හිටපු අවස්ථාවල් තියෙනවා. දැන් ඒ මනෝවිද්‍යාත්මය සවාගනේදී හරි පුදුමයි. දරුවා එළියට ගනිද්දී එයාගෙන් ඇහුවාම එතකොට පිට ශරීරයක් තියෙනවා. මේ ශරීරයෙන් තොරව පිටත් ශරීර බලවේගයක් මේ ශරීරය තුළින්ම බලාගෙන ඉන්න එයා තුළම පවතින ශක්තියක්. දැන් ඔබ විශ්වාස කරනවා, දැන් මේ මගේ මේ ශක්ති මේ පුජ්‍යලයින මේ පුජ්‍යලයාගේ මේ පිටින් මාව සම්පූර්ණ 3D ආවරණයක් කරගත්ත තව දැක්මක් තියෙනවා. මගේ පිටිපස්ස පිළිබඳව පව අවබෝධයෙන් ඉන්න තව විඥාන ශක්තියක් මේ ඇතින් තියෙනවා. ඒකට හේතුව දැන් ඒ ළමයිගෙන් එක අහනකොට, මනෝ වෛද්‍යවරු අහනකොට, හරි ඔයා කොහෙද ඉපදුනේ? හරි රෝහලේ. දැන් මේ කියන්නේ එයාගේ මේ ගැඹුරු මනසට ගිහිල්ලා කියන්නේ රෝහලේ. හරි එතන හිටියේ පිරිමි ඩොක්ටර්ස්ලාද, හිටියේ ලේඩි ඩොක්ටර්ස්ලාද, ඒක කියනවා. එතකොට ඔබ අරගෙන මොකද කරේ? සේදුව වතුරේ දාලා සේදන සෝදනකොට මොකද දැනෙන්නේ? හරියට තුවාලයකට නිකන් ලුණු දානවා වගේ වේදනාවක් දැනුණා. හරියට වේදනාවක් දැනුණා. ඒ වතුර දාලා සෝදනකොට හරියට වේදනාවක් දැනුණා. ඇයිද? සියුම් සම්බන්ධ තියෙන නිකන් මේ පුච්චන වගේ දැනෙනවා ඇති. හරි වේදනාවක් දැනෙනවා කියලා. එතකොට ඒ දේවල් පිටින් ඉදගෙන බලාගෙන හිටපු ශක්ති ධාරාව තියෙන. එහෙනම් අපේ මේ අභ්‍යන්තරයේ රිංගල විතරක් නෙමෙයි අපේ මේ ආත්මීය ශක්ති ධාරාව මේ පිට පවා අපිව ආකර්ෂණය කරලා බලාගෙන ඉන්නවා. මනුෂ්‍යයාට දුක ඇති කරවන මේ මේ දෘෂ්ටියක් අපෙන් ඈත් කිරීම තමයි බුදුහාමුදුරු සිද්ධ කළේ. මමත්වේ ජය ගැනීමනේ, මමත්වේ නිසානේ දුක. ඒක තමයි පුදුමයි කියලා කියන්නේ. දැන් අපේ ගති පුරුදු කියන එක හොඳටම සංසාරයෙන් යනවා කියන එක මම හොඳටම අත්ඇඳලා අත්විඳලා තියෙනවා පින්නතුනේ. දැන් අර එක පරේක්ෂණයක් කරද්දී ඒ අවස්ථාවක මේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නේ. උන්වහන්සේ මේ කොළඹ හත විපස්සනාවේ එහෙමත් අපිත් එක්කත් හිටියා. නමුත් උන්වහන්සේ ඉන්න ආස නැහැ කොළඹ වගේ ප්‍රදේශවල පන්සල්වල. උන්වහන්සේ ආස කැලේක ඉන්න. ඒ ගති පුරුද්දා. උන්වහන්සේ කැමති නෑ ගඟේ බැහැලා නාන්න. වතුර නාන්න කැමති නෑ. මේ පල්ලෙහා ගඟ තියෙනවා ගඟෙන් බැහැලා නාන්න නෑ. ඒ රත්න ගඟ තියෙනවා ඒ ගෙරා ගඟේ බැහැලා නාන්න නෑ. බයයි. දනිස්සල් ළඟට වතුර තිබ්බත් බයයි. ගති පුරුද්දා. මොකද ගියාත්මේ යා ගඟට වැටිලා මැරිලා තියෙන්නේ. වතුරට බයයි. ඔය වතුරට බය ඒකයි. එතන එක මහත්මයෙක් ඉන්න ලොරි වලට බයයි. මේ ලංකාවේ ඉන්න මහත්මයෙක්. ඉතින් පස්සේ බැහැව මොකද ලොරි අනිත් බස් ඒවට බය නැහැ ලොරි වලට තමයි බය. පරණම කාලේ තිබුණා ඉස්සර ලොරි වගේයක් තිබුණා රේඩියේටර් එක එළිය තියලා එළිය දාලා යන නිවෙන්න එළියෙන් තියෙන රේඩියේටර් එක පරණ ලොරි జాතියක් තිබුණා. ඒ 1900 මම හිතන්නේ 40 ගණන් වල විතර. 20 ගණන් 30 ගණන් 40 ගණන් වල විතර පරණ ශෛලී ලොරි අගය. මේ ඒ මිනිස්සයාව එයා කියනවා මේ එයාගේ ආත්ම භාවයේදී පළ ගැටියෙ. පළ ගැටිය ලොරියේ අර රේඩියේටර් එකේ වැදිලා මැරිලා. වැදුනම මැරෙනවනේ අර ගිනි රස්නේනේ. ඒකේ වැදිලා මැරිලා. ඒ නිසා ඒ වගේ ලොරි දැක්කහම අදත් බයයිලු. තව අපේ හාමුදුරුවමක් හිටියා. උන්වහන්සේගේ අපේ අර මේ රටේ ඉන්න ප්‍රධාන මනෝවෛද්‍යවරයෙක් වෙන චන්දන ජයරත්න. අන්න එහෙම පරීක්ෂණය කරලා බැලුවා. මේ උන්වහන්සේගේ ආත්මේ මේ ලංකාවේ හිටපු වෛද්‍යවරයෙක්. ලංකාවේ අසලක පැත්තේ හිටපු වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයාගේ ගේ හා පැත්තේ පාරේ මෙහා පැත්තේ තමයි යාගේ බෙහෙත් සාප්පුව. එතකොට හැමදාම බෙහෙත් සාප්පු ඉවරලා ගෙදර පාර පැනලා එහා පැත්තට යන්න ඕන. නමුත් එක දවසක පාර පණිදි වාහනයක වැදිලා මළාක. අවුරුදු 50ක වගේ වයස තියෙද්දි මළාක. මළාට පස්සේ යා මේ ආත්ම භාවයේ උපදිනවා. මේ අපේම සහෝදර හාමුදුරු කෙනෙක් හැදේට එයා මහනුනේ. මේ හාමුදුරුවන්ගේ මේ වැඩි බෙහෙත් මොනවා හරි පැකට් එකක් හරි කාගේ හරි එකක් ගෙනාම කියවනවා මේ බෙහෙත් අර කවරවල මේ තියෙන ඒවා. ඒ වගේම ඩොක්ටර්ස්ලා දීපු ලිස්ට් අරව මේ හොත්තට කියවනවා. අර අපි උනන්දුවක් බලන්නේ නැහනේ අර බෙහෙත්වල විස්තර පත්‍රිකා එහෙම ඔක්කොම කියවන්න. මේ මෙයාගේ වැඩි මේ හොඳට කියවනවා. මෙයාට ඉංග්‍රීසි භාෂාවත් හොඳට පිහිටියා. මොනවද මේ පෙරපුරුද්ද? පෙරපුරුද්ද ඖෂධ ගැන හැකියාවත් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රගුණතාවයත් ඒ වගේ දේවල් පවා අර ඒ භාෂාව පවා තමන්ට පහසු වෙනවා. ඒ භාෂාව ගියාත්මේ පාවිච්චි කරලා තියනවා නම්. ඉතින් එහෙමනම් මේ මේ අපේ යන්නේ වෙනතුරි ඔව් පෙර පුරුදු රැස් කරගෙන දැන් අද බණ ධර්ම අහලා පුරුදු අයට මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ විමසනවා ඇයි ස්වාමීනි සමහර අය ශනිකව අවබෝධ කරගන්නවා සෙනෙ සමහර අය කලක් ගිහිලා අවබෝධ කරගන්නවා සමහර අය ජීවිත කාලෙම ගිහිලා අවසාන මොහොතේ අවබෝධ කරගන්නවා සමහර අය අවබෝධ නොකරම මිය යනවා මොකද කියලා ඒ පෙර පුරුදු කරපු විදියට කියන්නේ පෙර පුරුදු කරපු විදියට පෙනතුනේ දැන් මටම හිතෙනවනේ තරුණ කාලේදී නිවන කියන්නේ નિરાයාසය මේක මම පුදුම විදිහටපත් උනා ඒ කාරණේ පහළ වුණා මේ කියන්නේ දැනුමයේ පහළ වෙනෝ ඒක පහළ වෙලා මම ඒක තමයි හෙව්වේ ඒතර මට හොයන්න දෙයක් තියෙනවා මම හොයන්නේ මේ નિરાයාසය ආරණ්‍යයක් ආරණ්‍යයක් ගන්න යන පුජ්‍යලේක් පුජ්‍යලේක් ගන්න යන මොකෙක් හරි සෝහන් වෙලා කියනවනම් රාත් වෙලා කියනවනම් පිස්සෙක් හරි කවන්නේ හොයාගෙන යනවා ගිල මම බලනවා මේ මනුස්සයා කියන්නේ මොකද්ද කියලා. යාව ලොකුද පොඩිද ගිහිද පැවිදිද මට අදාල නැහැ ඒක. හරියන්නේ නැත්තම් මම මේක විවේචනය කර කර බැන බැන ඉන්නේ මං ආයි හොයනවා. මේක එන්නේ භව පුරුද්දෙන්. සසර පුරුද්දෙන් ඇවිල්ලා තියෙනවා. එනිසා ඔයත් හොඳ පුරුදු ඇති කරගන්න බණ අහන පුරුද්ද ඇති කරගන්න ධර්මයේ මෙනෙහි කරන පුරුද්ද ඇති කරගන්න මේ භවයේදී බැරි වුණොත් සසර භවයන් නිරෝධි හැර ලැබෙනවා මේ භවයේදීම උත්සාහ කරන්න ඒක වෙලාවක සිද්ධ වෙයි ඉතින් මට අවබෝධ වෙන්නේ නැහැ මට අවබෝධ වෙන්නේ නැහැ කියලා මැරෙන්න එපා ඕක කොහොමත් මට අවබෝධ වෙන්නේ නැහැ මොකද ඒකේ තේරුම මමත්වයට පුජ්‍යලයට ඕක වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් දත් මිටි කාල උඩ පයින්නවා පයින්නවා අවබෝධ වෙන්නේ නැහැ. තමන් එක්කම තමන්ට කේන් තියනවා. ඒක මහා ආශ්චර්යයකට මහා පිනකට නොසිතන වෙලාවක සිද්ධ වෙන. දැන් අපිට ඒ සිද්ධ වෙච්ච දවස අපි මේ හිතලා හිටපු අවස්ථාවක් නෙමෙයි අහඹුවා ඉතින් මට හොඳටම තද වෙලා හිටියේ මේක අවබෝධ වෙන්නේ නැතුව කියන්නේ අපි කියන්නේ අප්පියට තද වෙනවා කියේ ඒ වගේ තිබුණේ ඉතින් මම දිගු සාකච්ඡාවකට ගියේ අද මම මේක තේරුම් ගන්න මහන්සි ගන්නවමයි එලි වෙනකන් රැ වෙනකන් හරි සාකච්ඡා කළා කියලා ගියේ වචන 25යි අතගරේ පරිවර්තන සිද්ධ වෙනවා. ඒක කියන්න ඒක හිතලා ගියේනේ මං අද අවබෝධ වෙලාම ඉන්නේ. මෙහෙමයි මෙහෙමයි කියලා. ඒකයි. එක්තරා ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරගෙන හිටපු මිනිස්සුෙකුට මේ භාවනාව කරන්නේ එක්තරා චරිත ස්වභාවයක් එයාගේ. බලනකොට ඒ මොකද කියලා ඇහුවාම ගියාත්ම රජ කෙනෙක්. ආත්ම රජ කෙනෙක්. එතකොට මේ චරිතය ඇවිල්ලා මේ ආත්මෙට. ඔය මේ ආත්මයේදී ඔය මහා සංවිධාන වැඩපිළිවෙළවල් කරන ස්වාමින් වහන්සේලා ඉන්නවනේ. මහා පූජාවල් සහ පිරිස් බලය තියෙන ඒ කට්ටිය කවුද? නිකම්මයි නෙමෙයි පෙර භවයන්වල ප්‍රධාන පූජකවරු ප්‍රධාන ආගමික නායකයෝ හැටියට වැඩ කරපු අය. මේ ආත්මෙත් ඒ හුරුව. ඒගොල්ලන්ට ඉතා සරලයි ඒක කරගන්න එක අමාරු වැඩ නෙමෙයි. හැ හැම මොහොතකම පින්නතුනේ අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතයේ වීදුරුවක් ඇතුළේ තියෙන වතුර ටිකක් කියලා. ඇයි එහෙම හිතන්න ඕන? අපිට හොරකමක් බොරුවක් මේ විශ්වය කරන්න බෑ. දෙවිවරු බලාගෙන ඉන්නවා. අපේ විශ්ව ඥානය අපි දිහාම බලාගෙන ඉන්නවා. ඒ නිසා අපිටම මේ අවිද්‍යාවක් අවඩක් කරන්න බෑ. හැමතිස්සේම දෙවිවරු බලාගෙන ඉන්න ඔබ හිතන දේ මොනවද කරන දේ මොනවද කියලා බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඔබට ඉෂ්ටකාමී දෙවිවරු ඉන්නවනේ. ඔබේ පින් අනුමෝදන් වෙන. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඔබ වංචාවල් කරනවද, බොරුවක් කරනවද, අවඩක් කරනවද? කරන දේ විරුද්ධව කරන්න ඕන. විරුද්ධ භාවයෙන් යුක්ත වෙන්න ඕන. ඒ විරුද්ධ භාවය තුළ තමන් ඔව් වැරදිකාරයෙක් නෙවෙයි නිවැරදිකාරයෙක් වෙන්න ඕන චේතනාවේ. චේතනාව තමයි වෙන්න තුනේ වැදගත් වෙන්නේ. චේතනාව චේතනාව යහපත් වෙන්න ඕන එච්චරයි. චේතනාව යහපත් සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් මුළු ලෝකෙම ලස්සනයි. දැන් චේතනාව යහපත්ව පුළුවන් ද සතෙක් මරාගෙන ගන්න? බෑනේ. එහෙම දෙයක් කරන්න බෑ. හැබැයි බැරි කමකුත් නැහැ. කොහොමද ඒක බැරි කමක් නැහැ කියන්නේ? ඔන්න කාන්තාරයක ගිහිල්ලා විඩාබර වෙලා මැරෙන්න යනවා. එතකොට තමන් එක්ක ගියපු අනිත් සතත් දුක් විඳලා මැරෙන්න යනවා. ඒ සතත් තව ටිකකින් මැරෙනවා කියලා දන්නවා. දැන් වේදනාවෙන් මුදු වීම සඳහා ඒ සතාවත් එක්ක මරණයට පත් කළා. තමන්ගේ ජීවිතේ බේරගන්න ඔටුවක්ගේ හරි බැටළුවෙක්ගේ හරි මොකක්ගේ හරි සතෙක්ගේ මොන මස් ටිකේ මනුස්සයා කනවා. එතකොට චේතනා වෙනස්නේ. එතකොට චේතනා වෙනස්. මෙතෙන්ද චේතනා වෙනස්. මේදි හොඳට මල් පළතුරු ඔක්කොම කන්න දීදී එයාතින් මරන් කන එකයි අර කාන්තාරේ ගිහිල්ලා ඒ සිද්ධියක් වෙද්දි අන්න එහිමයි චේතනාවල් වෙන්නේ. ඒකයි වෙනස්. කෙනෙක් කියන්න පුළුවන් එහෙම චේතනාව හොඳින් කරන්න කියලා. චේතනාව ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕන. චේතනාව ගැඹුරින් විශ්ලේෂණය කරගන්න බැරි කෙනෙකුට මේක තීරණය ගන්න හරි අපහසුයි. අපේ උන්දලාට මේ බණ ටික දුන්නොත් එහෙම බැංකුව මංකොල්ල ගාලත් කියයි. මං චේතනාව හොඳින් කරේ කියයි. අර සූර සරදියල් කරපු හොරකම්ම ඒවනම් හරි. මොකද එක්තරා විදිහක සුදු අධිරාජ්‍යයා විසින් ඔවුන් බදු මුදල් අර මුදල් මේ මුදල් ඔක්කොම ගහලා තියෙන මිනිස්සුන්ගේ දේපල ටික ඔක්කොම බලහත්කාරකම් කරනකොට මේ මනුස්සට දුක හිතුණා. මේ මනුස්සය ඇති හැකි වලව්කාරයන්ගේ දේවල් කඩල බිඳලා ගෙනල්ලා දුප්පත් මිනිස්සුගේ ගෙවල් ඉස්සරහා ඔක්කොම තියාගෙන තියාගෙන ගිහලා මේ මිනිහා කැලේට වෙලා උතුම් ගන්දේ ඉන්නවා. එවියට ඇති දෙයක් නැහැ. අර ඒ වගේ අමුතු මිනිස්සුත් හිටියා. අර තව පහුගිය දවසක එක රටක මනුස්සෙක් එල්ලුම් ගහට ගියා. අර පොඩි ළමයට බායි ටටා කියලා එල්ලුම් ගස් යන මනුස්සයා කොහෙද බැංකුවකින්ද කොහෙන්ද කියලා බිලියන ගාණක් හොරගම් කළා. මේ අනිත් මේ මේ පොදු වැඩවලට, මේ ළමා නිවාසවලට, ඒ වගේ දේවල් වලට බැර කළා මේ මුදල්. බැර කළා මේ මනුස්සයිට හරි hina වෙවි එල්ලුම් ගස් යනවා. ඒ මනුස්සයා එච්චර හිනාවෙවි මං හිතන්නේ එහෙම යන්න පුළුවන් කම තියෙන්නේ නැත්තේ චේතනාව හොඳම චේතනාවෙන් ඒ මනුස්සයා කරන්නේ නැත්තේ කියලා. ඉතින් අර ඒ වගේ වෙලාවල් වලදී මිනිස්සු කල්පනා කරලා ඉතින් චේතනාව පාරිශුද්ධත්වයේ දිහා බලලා නීතිය කියන එක ධර්මානුකූලව බලලා ඒ මනුස්සයට හොඳ තීන්දුව తీරන දෙන්න තිබ්බා. මනුස්සයෙක් මැරීම කියන්නේ දඬුවමක් නොවේ. දඬුවමක් කියලා කියන්නේ මනුස්සයෙක් හදා ගැනීම, නිවැරදි කිරීම. සත්වයෙක් මැරීම කියන්නේ දඬුවමක් නෙමෙයි. මේ අනිත්‍යතාවය තේරුම් ගත්තේ නැති නිසා තමයි එකම පවුල ඇතුලේ ධනයට පොර කන්නේ. එකම රටේ කොටස් බෙදා ගන්න බැරුව, දිස්ත්‍රික්ක බෙදා ගන්න බැරුව පුරකන්නේ, එකම ඡන්ද ටික බෙදා ගන්න බැරුව පුරකන්නේ. මේ නැති වෙන ස්වභාවය, මේ తాවකාලික ස්වභාවය තේරෙන්නේ නැතිකමත් අර පොඩි කාලේ ගහන එන්නත් ටිකේ බලපෑමක් හේතු වෙලා වෙන්නේ නැති කියලා අපි හිතනවා. මන් දන්නේ ලෝකේ තියෙන විෂම ආහාර පාන ටික, විසම ඖෂධ ටික, අර කාත්තන් කුඩිය හදන ඖෂධත් මෙහෙ එනවා. ඔයගොල්ලෝ දන්නේනේ ඉන්දියාවේ කියලා එන්නේ, පකිස්තානෙන් කියලා එන්නේ, අර කාත්තන් කුඩිය හරහා මේ මෙනෝ වටේ. දැන් අපි ඉන්නේ දොස්තර මාත්‍රෝ ඕව දන්නේ ඈ, අර මේ මොකක් හරි ලේබලයක් ගහලා මොකක් හරි අලු ටිකක් අර මේ ක්ලිප් එක ඇතුළට පුරවලා බෙහෙත් කරලා කියනවා. ඉතින් දොස්තර මහත්තයා කියනවා මේක හරි ෂෝ නියම විටමින් එක, මේක වොන්න කියලා කියනවා. මේක ඇතුළේ අලු තියෙනවද මොනවද තියෙනවද දන්නේ නෑනේ. පරේෂණ ආයතන වලින් සම්මත් වෙලා එන්නේ කියලා කියනවා. පරේෂණ ආයතන වල නිකන් පුටු ටිකක් තියාගෙන ඔය ඉන්නවා බකන් නිලාගෙන ලිස්ට් එක බලලා කියනවා එච්චරයි. ඈ ඉතින් ලෝකේ ඉතින් ඕවයි ටික බීලා කාලා විනාශ වෙලා තියෙන්නේ. මෙහෙම කාටත් බීලත් නැහැ, ආයි එන්නෙත් නැහැ කියලා දැන්වීමක් දානවා. ඉතින් ඇත්තම තමයි ඒ කහට අමුතුම කහටක් සායන් ටිකක් දාලා හදා කාටා ඌ කියන්නේ ඇත්ත. මෙහෙම කාටත් බීලත් නැහැ, ආයි එන්නෙත් නැහැ. ඉතින් බීපියකෝ. ඔව් ඉතින් හරි එච්චරයි. කොලෙස්ටරෝල් ෆ්‍රී සුද්ද කිව්වේ නැහැ, කොලෙස්ටරෝල් නැහැ කියලා කිව්වේ නැහැ, නෝ කොලෙස්ටරෝල් කිව්වේ නැහැ, නන් කොලෙස්ටරෝල් කිව්වේ නැහැ, විතවුට් කොලෙස්ටරෝල් මොකවත් කිව්වේ නැහැ. මිනිහා කිව්වේ මොකද්ද? කොලෙස්ටරෝල් ෆ්‍රී. ඒ කියන්නේ අපි කොලෙස්ටරෝල් මේකේ තියෙනවා, ඒක අපි ෆ්‍රී දෙනවා නොමිලේ. ඉතින් කොලෙස්ටරෝල් ෆ්‍රී ගත්තා, දැන් ඔක්කොටම කොලෙස්ටරෝල්. දැන් කියනවා ඒ ඔයිල් මේ ඔයිල් වලට වඩා පොල් තෙල් හොඳයි, කොකොනට් ඔයිල් හොඳයි. ඔන්න දැන් කියනවා අය කාපන් කියනවා. තාම මොනකක් ආවේ නැද්ද මේ 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 ඔය මොනවාරි જાතියක් කැන්සර් ෆ්‍රී කියලා පිටිකිරි වගේ දේවල් නැද්ද දන්නේ. එතකොට කැන්සර් එක නොමිලේ හම්බේනවා. ඔව් නැව ඇපල් ජූස් වල හැරෙ මෙහෙ තියෙන සුගර් ෆ්‍රී කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ සුගර් තියෙනවා හොඳටම ඇපල් ජූස් වල. ඒ කියන්නේ ෆ්‍රී. ඒක නොමිලේ. අපි දෙන්නේ නැහැ දීනි සල්ලි වල දෙන්නේ, අනිත් ටික සල්ලි වල දෙන්නේ සුගර් ෆ්‍රී. අමුතු ලෝකයක්. දැන් සමහර බීම જાති බිව්වහම ඒ කොල්ලාගේ කෙස් කෙලින් වෙලා නටලා 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 ඕ වාහනේ ස්ටාර්ට් කරනවා මෙහෙම. ඇඟට ප්ලග් එක ගහලා. ඉතින් හරිනේ. ඉතින් ඇඩ් එකේම කියලා දෙන්න. කියලා තියෙන්නේ ඒකයි. උඹේ කේස් ස්මයිල් කෙලින් වෙනවා, පිස්සු වැටෙනවා, කෑ ගහලා උඹට වාහන චාර්ජ් කරන්න තමයි වෙන්නේ පාරේනේ. ඒ දැන්වීමෙන්ම උගන්නනවා මේක විවහම වෙන්නේ මොකද්ද කියන එක. තව බීම જાතියක් මම දැක්ක මිනිහෙක් ගැඟට කාක්කෙක් කැට කරනවා. ඊට පස්සේ ඒ බීම જાතිය ඒ මිනිස්සයා බොනෝ බීුණට පස්සේ කාක්කට උඩින් ගිහිල්ලා ඒ මිනිස්සයා ඔව් කාක්කට කැට කරනවා. එතකොට මොලේ ඇති වෙන සිද්ධිය මොකද කියලා? ඒ වගේ සිතිවිලි පහළ වෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒ බීම જાතිය බිව්වොත් එහෙම ඒක තමයි කරන්නේ. ඒ මනෝ විකාරයට යනවා. කරන්න දෙයක් නැහැ. විතරම කියන දේවල් වල යම් ස්වરૂපයක් තියෙනවා. ඒ කියන දේවල් වල යම් කිසි යථාර්ථයක් තියෙනවා. මෙන්න මේව පිළිබඳව හොඳට ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන, අවබෝධ කරන්න ඕන වෙනවා. ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ හොඳ විමසිල්ලෙන් ඉන්න. රාත්‍රියේ ඔබට එළියේ සද්දයක් ඇහුණොත් ඔබ මොකද කරන්නේ? අනිත් තියෙන සද්ද ටික වළක්වලා හොඳ විමසිල්ලෙන් අහගෙන ඉන්න තව සද්ද මොකක්ද ඇහෙන්නේ කියලා. ඉතින් මේ හිත ඇතුළත් මේ අපිට ඇති වෙන එක එක සංඥා පද්ධති වල ගැස්ම ස්වභාවයක්, තමන්ගේ ඔළුවේ ක්‍රියාත්මක වෙන ස්වභාවය, මොළේ ක්‍රියාත්මක වෙන ස්වභාවය උතර බලලා සිහියෙන් ඉන්නවා. හොඳ සිහියෙන් ඉන්න බලන්න. දැන් මේ සිහිය පින්නොතේ මොනම හරි දෙයක පැටලුනොත් එතකොට පැටලිච්ච එකත් එක්ක පැටලිලා ඉන්නව මිසක් වෙනත් කිසි දෙයක් ගැන අවධානය යොමු වෙනවද නැහැ. එතකොට තියෙන සංඛාව සංඛාවෙන් පිටකත් ඉන්නද? ඒ සංඛාවේ ඉන්න කෙනද පොඩි ළමෙක් හරි තමන්ට සෙල්ලම් කර කර හිටපුන අංගිය මල්ලේ හරි කවුරු හරි යාළුවෙක් හරි කොයි හරි දුර ගියාම එයාට ඇති වෙනවා සංඛාවක්. එයා මොකද කරන්නේ? එයා මොනව හිත බින්දින්නේ? එයා සෙල්ලම් කරපු ඒවා එයාට මතක් වෙනවා. මේ වෙලාවට වෙනද එනවා මේ යාළුවා අපේ ගෙදර සෙල්ලම් කරන්න. එයා බලන වැලි කොට ගැන බලන, බයිසිකලේ දිහා බලනවා. ආ යාවන මේ බයිසිකලේ පදිනවා කියලා එයාට තියෙන සංඛාව. ඒකට තියෙන කනස්සල්ල. අපිත් බොහෝක හරි පැටලුනොත් වෙන තුනේ. සමාධියක පැටලුනොත්, දෘෂ්ටියක පැටලුනොත් අන්න සිහිය නැති වෙනවා. සිහිය එතකොට පැටලිච් එකත් එක්ක විතරයි. සියල්ලෙහි නොයැලෙන සිහියක් පවත්ව ගන්න ඕන. සිහිය කියලා එකක් නැහැ. සිහිය කියලා කියන්නේ සමස්තය පිළිබඳව දන්නා ස්වභාවයට. සිහිය කියන එක එකක පැටලුනොත් එහෙම ඒ සිහිය විතරයි. ආනාපාන සතිය පැටලුනොත් ආනාපාන සතිය සිහිය විතරයි. මේ ස්ත්‍රීක පුරුෂයක පැටලුනොත් ඒක විතරයි. මොනවා හරි වස්තුකාමයක ක්ලේශකාමයක පැටලුනොත් ඒ සිහිය විතරයි එතකොට වැඩ කරන්නේ. එතකොට සිහිය නෙමෙයි තියෙන්නේ, ඒකට තව එකක් එකතු වෙනවා. මොකද එකතු වෙන්නේ? ඔව්, සිහිය, අහවල් සිහිය නේද? දැන් නෝනා ගැන සිහිය කරනකොට සිහිය නෝනා සිහිය කියලා දාගත්තාම හරි. මහත්තයා ගැන සිහිපත් කරනකොට සිහිය මහත්තයා ගැන සිහිය. ආනාපාන සති ගැන සිහිය වෙනකොට සිහිය ආනාපාන සති සිහිය. එහෙමයි වැඩ කරන්නේ. සිහිය මොහොකද පැටලුනේ කියලා. අන්න පැටලිච්ච නැති සිහියට තමයි මේ හැම දෙයකම යථා ස්වභාවයේ තථාකාරේ පේ. සම්මා සතියෙන් ඉන්නවා කියලා කියන පිනතුන නොඇලිච්ච සිහියෙන් ඉන්නවා කියන එකට. ඇලිච්ච සිහියකින් නෙමෙයි. කොහොමද නොඇලිච්ච සිහියෙන් ඉන්නේ? ඇලෙන්නේ නැතුව නොසිටීමම නැගී. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ එයා ඇලෙන්න කාරණාවක් නැහැ කියලා තේරුම් අරන් ඉන්නවා. දැන් අපි යම්කිසි තැනකට යනවා, අනුගේ ගෙදරකට, මගුල් ගෙදරකට, හරි මල ගෙදරකට, හරි අපි ගියාම එහි අපිට වැඩි බාර දුර කාර්යයක් අදාළත්වයක් නැත්තම්, ඥාතිත්වයක් නැත්තම් අපි මොකද කරන්නේ? පුටුවකට ගිහ ඔයලා වාඩි වෙලා ඉන්න එක. අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ, කුස්සියට වැඩ කරන්න යන්නෙත් නැහැ. ඒ තියෙන වැඩක් කරන්න යන්නේ අපි පුටුවකට වාඩිලා ඉන්න. එතකොට අපිත් මෙතන මෙහෙමයි. අපිට මේ ලෝකේ අයිතියක් නැහැ කියලා අපි දැනගන්නවා. දැනගත්තට පස්සේ මේ විඤ්ඤාණය ඇතුලේ, මේ සංඥාව ඇතුලේ, මේ සංඛාර ඇතුලේ මට කරන්න දෙයක් නැහැ. අයිතියක් නැහැ, අනිච්චයි. මේක මට අයිතියක් නැහැ, අනාත්මයි. එහෙමනම් මේ ලෝකයේ කෙරෙහි අයිතියක් නැතිසේ වාසය කරන්නේ රහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ. උන්වහන්සේලා ඔහි විවේක සුවයෙන් වාසය කරනවා. අන්න ඒකට කියන්නේ නිරෝධයෙන් වාසය කරනවා, අයිතියක් නැතිසේ වාසය කරනවා. දැන් ඔය ඇත්තෝ ගෙවල් දොරවල් වල සමාජයේ මේ හැසිරෙන්නේ අයිතියක් ඇති ලෙසද නැති ලෙසද? අයිතිය ඇති ලෙස. මේ ලෝකෙ පහළ වෙච්ච මිනිස්සුන්ට ආගමක් තියෙනවලු අනේ මන්දා. මේ ටික කාලෙකට ඉපදිලා මරන මිනිස්සුන්ගේ ඔළුවේ එක එක දෙයියෝ ඉන්නෝ, භූතයෝ ඉන්නෝ, ප්‍රඥයෝ ඉන්නෝ නේද, යක්කෝ ඉන්නෝ, එක එක දෙයියෝ ඉන්නෝ, භක්තිවන්තයෝ. ඔව් මනස්ගත මොලේ ප්‍රශ්න. ඉතින් මොලේ ප්‍රශ්න වලට උදව් කරනවා, මොලේ ප්‍රශ්න වලට උදව් කරන අමාත්‍යංශයකුත් තියෙනවා. ඒක තමයි ආගමික කටයුතු අමාත්‍යංශය. මේස් මොලේ ප්‍රශ්න දාගෙන ඉන්න ඒ ප්‍රශ්න වලට උදව් කරනවා. විද්‍යාත්මක ලෝකයට එන්න අන්න එතකොට සත්‍ය දකින්න පුළුවන්. දෘෂ්ටිධාරී ලෝකයක් තියාගන්න එපා. බුදුවරු දෙවියෝ ගැන කතා කරේ සංකල්පිතව නෙමෙයි. ඊට පස්සේ දිබ්බ චක්කු ඥානයව පහළ කරගෙන බුදුවරු කියන්නේ. දැකලා කියන්නේ බුදුවරු දෙවියෝ ගැන හරි කතා කරන්නේ දැකලා කතා කරන්නේ. සංකල්පිතව ඉන්න එපා, එතන මනස දියුණු කරගන්න. නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. එතෙන්ද මනස දියුණු කරගන්න. එතකොට දිප්ප චක්කු ඥානය ලඟින් පුළුවන්. අපාය දකින්න පුළුවන්, දිව්‍ය ලෝක දකින්න පුළුවන්. අපි ඔය මරණයට පත් වෙන අයගේ යම් යම් ජීවිත කතාන්දර වෘතාන්ත මම හොයලා බලනවා. මැරෙන්න කලින් සතියේ කියපුවා කරපුවා ඥාතින්ගෙන් අහලා බලපු අවස්ථා ගොඩාක් තියෙනවා මගේ ළඟ, තොරතුරු තියෙනවා. ඉතින් අපි දුටුගැමුණු රජුරුවන්ගේ ඒවා ගත්තාම මතකයිනේ, දුටුගැමුණු රජුරුවන්ට අර මල් මාලා සහිත කරත්ත දිව්‍ය රතේන පෙවුණා කියලා කතා කරනවානේ. ඒ වගේ තියෙනවා. ඒ වගේ නිමිති පහළ වෙච්ච දේවල් ගොඩාක් අය කියලා තියෙනවා. ඒ නිමිති වලින් අපිට හිතා ගන්න පුළුවන් එයාගේ භව ගමන කොහෙද ගියේ කියලා. උත් කියලා ඇති වෙන්නේ කිට්ටුවකමයි. මේ දවසක් මේ කොල්ලු ගැටව ටිකක් ඇවිල්ලා අඬ ගහගෙන ගියා හාමුදුරනේ, මේ ආචිල පිරිත් ටිකක් කියන්න ඕන කියලා. මම කිව්වා ඉතින් මේ අපි දැන් අද බෑ, හවස බෑ, හෙට බලමු කියලා. නෑ නෑ අද මොවුන කියලා එක්කන් ගියා. නැත්නම් ආච්චි මැරෙයි කියලා. ගිහලා බිරිත් කියන්නේ යන ගමන් කොල්ලෝ ටික කියනවා. හැබැයි ඉතින් හාමුදුරුවනේ අපේ ආච්චි හාමුදුරුවරුන්ට එහෙම නම් කැමති කෙනෙක් නෙමෙයි කිව්වා. මම කිව්වා ඇයි ආච්චි පන්සල් ගියේ නැද්ද? හාපෝ නෑ කිව්වා. හාමුදුරුවන්ට කියන්නේ තට්ටය කියලා කිව්වා. එතකොට මම කිව්වා ආච්චි මොකද්ද කරේ ජීවිත කාලේ? ආච්චිට ලොකු පොල් මණ්ඩියක් තියෙනවා. පොල් මණ්ඩියේ ඉතින් හනසු එකතු කරගෙන හතු එකතු කරගෙන අත්තක්වත් කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ කිව්වා නිකන්වත්. අය ඔක්කොම එකතු කරගෙන මේවා කරගෙන පොල් මණ්ඩියේ ආඩම්බරෙන් තමයි හිටියේ ඌවා. ඉතින් අපි ගිහින් පිරිත් කියනකොට කෑ ගානෝ ගිරිජාලා පේනෝ. ඊට පස්සේ තව පිරිත් කිව්වා දවහියෙන්, බුදු අම්මෝ මම පිච්චෙනෝ කියලා කෑ ගැව්වා. මං කල්පනා කරා පිරිත් කියන්න කියන්නේ මේ මේ උන්ද පිච්චෙනවා. ඊට පස්සේ මම පිරිත් නතර කළා ඉක්මනින්ම. නතර කළා. මම ගාව ඔය අම්මා කොහෙද යන්න කැමති, මොනවද කන්න කැමති කියලා. ඊට පස්සේ කිව්වා එක දෙයක් කිව්වා මට බෙල්ලම් වෙල පන්සලට යන්න ඕන කිව්වා. මං කිව්වා ඒගොල්ලන්ට අවවාද කරා වෑන් එකක් ගෙනල්ලා සීට් ගලවලා මෙට්ටයක් දාලා හරි මෙලොරියක් හරි ගෙනල්ලා මෙයාව දාලා මේක් හරි අරගෙන අර ඇතුළු කළා විහාර චෛත්‍ය ටික පෙන්වන්න කියලා. මද අවසාන ඉල්ලීමනේ. එතකොට ඒ ගත චරිත ටික පොඩ්ඩක් අපායෙන් පොඩ්ඩක් හරි මුදව ගන්න පුළුවන්. ඒ කියන්නේ තාම දුගති අවස්ථාවකට යන්න තියෙන ප්‍රේරණ නිමිති ඔය පහළ වෙන්නේ. ලේසි නෑ. ඕන කෙනෙක් දිහා බලලා කියන්න පුළුවන් මෙයා මේ මේ ආත්මේ මේ ආත්මේ උපදින්නේ කියලා. ඇවිල්ලා අහන්න එපා මගේ. මේ ඔය චින්දර රටාවෙන් ගියාම දැන් මේ රටේ දැන් යම් යම් හොරකම් වැරකම් කළා ණය වෙච්ච උදවිය අලි වෙලා හරක් වෙලා ඉපදිලා අර කොටන් ඇදලා ඔය ණය ගෙවන්න ඕන. තේරුණානේ? ණය ගෙවන්න ඕන. දැඩි වස්තුකාමයෙන් ලෝභයෙන් ධනයට ඉන්න හාමුදුරුවෝ එහෙම ඉන්නේ ඔය මලපෙරේතේ වෙලා ඉන්නෝ ඒ විහාරස්ථානවලම. හරි පව් කියලා හිතනවා. කොච්චරද කියලා ඇහුවාම සමහරලාට මෛත්‍රී බුදුහාමුදුරු උපදිනකන් ඉන්නවා. පෙරේතය අකමැත්තෙන් නෙමෙයි ඉන්නේ, පෙරේතය සන්තෝෂෙන් ඉන්නේ. ඇයි ඒකට පෙරේතයිනේ? ඔය රාජමහා විහාරවල එහෙම ඉන්න හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. ගිහියෝ ඒවා ඒක අදාළත්වයක් නැහැ. හිත ජයගත්තේ නැති වුණොත් දැන් ලයික් එකක් කැමැත්තක් තියෙනවා. බුදුවරයෙකුට වුණත් රහතන් වහන්සේ කෙනෙකුට වුණත් උන්වහන්සේලා පවතින කැමැති පලාත් තිබුණා. කරන්න පුළුවන් සේවා සමහර උන්වහන්සේලාට ධර්මදේශනා හැකියාවක් නැහැ. උන්වහන්සේලා හුදකලා වාසය කරා. තව හාමුදුරු කෙනෙකුට ධර්මදේශනා හැකියාව දෙනවා. එතකොට උන්වහන්සේ ධර්මදේශනාදිය සිද්ධ කරනවා. ඒව කරයි නොකරයි කියලා එකකින් මේ කෙනෙක් මනින්න පුළුවන් කම නැහැ. උන්වහන්සේලාට තියෙන හැකියාව සහ උචිතාන්දමට අනුව උන්වහන්සේලා ඒ දේ කරන්නේ. දැන් ඔබ හිතන්න එපා අර ධර්මය දේශනා කරන හාමුදුරු කීර්ති ප්‍රශංසා පස්සේ යනවය, අර පැත්තකට වෙලා ඉන්න හාමුදුරු කැලේට ආසා කරලා ඉන්නවය කියලා එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ලෝකානුකම්පාවෙන් ලෝකයට සේවය කරන එක හොඳයි, ලෝකයට මෙහෙවර කරන එක හොඳයි. දැන් අපිට මෙහෙම තිබිච්ච නිසානේ අපි මේ AC එකක් දාගෙන ෆෑන් එකක් යට ධර්මයක් දේශනා කරන්නේ නේ. යම්කිසි දෙයක් නිසා ඒක ඒකේ ලෝභ දේශ මොහ තියාගන්න ඕනේ. තේරුම් ගත්ත කෙනාට විශ්වය පෙන්නතුන එහෙම ඇතේ නැතේ කියලා එකක් හදන්න පුළුවන් කමක් නැහැ. මොකද සියලු සංස්කාරකයෝ අල්ලන්න බෑ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ නැසෙන සුළුයි නෙමෙයි, අල්ලන්න බෑ. ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඇල්ලුවොත් අනිත්‍ය නෙමෙයිනේ, ඇල්ලුවොත් නිත්‍ය වෙනවා. දැන් මෙහෙම අත තියාගෙන ඉන්නකම් අනිත්‍යයි, මේක ඇල්ලුවොත් නිත්‍යයි. ඒ වගේ උපාදානයක් කරොත් පංච උපාදානේ නිත්‍යයි, උපාදානේ නොකරොත් අනිත්‍යයි. නොඅල්ලා සිටීම තමයි අනිත්‍යය. කොහොමද නොඅල්ලා ඉන්නේ? ඒක ඉබේ වෙන වැඩක් වෙනතුනේ. නොඅල්ලා සිටීම කියන එක ඉබේ වෙන වැඩක්. කරන්න පුළු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තේරෙන්නේ නැහැ නේද ටිකක්? ඔන්න ඔබ තේරුම් ගන්න උත්සාහ කරන එක හරි ගැඹුරු කාරණාවක් වෙනතුනේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එමන හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. නය විවාදන සීලිස නිච්ඡං උද්ධාවචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකම්ම ලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ඤතෝ.